සියලු දිනාටම තෙරුවන් සරණයි. ගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේ සහ ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අප අද සහභාගී සිටින්නේ ඔබ අප වෙත ලබා දුන් කමඨහන් වාර්තාවල පිළිතුරුත් ඉන්පසුව පැවැත්වෙන ධර්ම දේශනාවටයි. පළමුවෙන් මම ගෞරවයෙන් ආරාධනා කරට සිටිනවා ධම්මජීව ස්වාමීන් වහන්සේට අප වෙත ලබා දී තිබෙන කමඨහන් වලට පිළිතුරු ලබා දෙන මෙන් සාදු සාදු සාදු. උපාලි මහත්මයා මා ආරාධනා කරන
සිටිනවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
වාර්තා ඉදිරිපත්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ලියන්නට ඕනා ලෙස පටන් ගත්තා වචන නොවන නැවතුණ බවකි. ඉදිනෙදා සිදුවීම් උඩු යටි කුරු වී ඇත. අපිලිවෙල පිළිවෙල දෙකම එකක් වගේ. වෙලාවකට දුරෙන් වෙන ඒවාට ලං වෙනවා වගේ. ආයේ මේ කිසිවක් එක්ක සම්බන්ධයක් නෑ වගේ. ඒ වගේම හරියටම අත්දැකීම් වාර්තා කරන්න බැරි වගක් දැනේ. තනිව සිටි තැන එක දිගට මතු වූ සර්පයන් නිසා ඇති වූ බියෙන් පලා නොගොස් ඊට මුහුණ දීමට හැකි පමණින් උත්සාහ කෙරුණද පසුබෑමට සිදුවිය. තනිව නෑයන්ගෙන් ඈත්ව කලක් සිටි අතර මතු වූ කාරණා මත තනිය විඳීමට ගත් උත්සාහයද අසාර්ථක වී ඇත. නැවත ඒ නිදහස සොයා ගැනීමට මතුවන උවමනාව දැඩිය. විටක මතුවන වෙහෙස වන්නේ ජීවත් වීමට මුදල් මත තීරණ ගැනීමට වීමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
දැයි මේකට අපි කියන්නේ භාවනා ලෝකේ අපි කියන්නේ මේ අපිලිවෙලකට පත් වෙලයි කියලා. අක්‍රමිකතාවයකට පත් වෙලයි කියලා. නැත්තම් ඔළුව අන්ධවන්ද වෙලයි කියලා. ඉතින් අන්ධවන්ද භාවයේ අපිට දිදී බලනවා භාවනාවේදී අපිට කොච්චරක් ඒකත් එක්ක හැඩ ගැහෙන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් ජීවිතේ අමාරුයි. ඒ අමාරු වෙන්නේ සක්කායි දිට්ඨිය ඇති වෙලාවට. නැත් මේ සක්කායි දිට්ඨිය තමයි මේ නැති වෙන්නේ. ඒකයි වචන නැති වෙන්නේ. ඒකයි මේ අපිරිවිල මතු වෙන්නේ කියලා ඕක පුරුදු වෙන්න ඕන කියලා. ඒකට හිත හදාගන්න තමයි ඉතින් අපි මේ කමඨාන් සුද්ධ කිද්දි කල්යාණ මිත්‍ර ආශ්‍රය හැමදේම වගේ කරන්නේ. හැබැයි අපි හිතන තරම් ඉක්මනට ඕක හැඩ ගැහින්නේ නැහැ සමහරෙකුට. හැබැයි සමහරුන් නම් ඉතින් බොහොම ඉක්මනට ඒක තේරෙනවා. ඒක තේරෙන්න ආසන්න කාරණාව තමයි සංසාරේ බය දැක්මත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කිරීමත්. ඉතින් ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඉතින් ඒ නිසා මේ ලියන්න තියෙන කතාව ලියා ගන්න බැරි වුණාට අහගෙන ඉන්නකොට යම් පමණකට තේරෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. ඒක නිසා ওই தත්ත්වයට මුහුණ දෙන්න නැවත නැවතත් සූදානම් ශරීරේ. මම මේකට මුහුණ දෙනවා. මට වෙන්න පුළුවන් දෙන්න වෙනවා. කියන අදහසින් කටයුතු කරගෙන යන්න ඒ අතරමැද මේ පුළුවන් තරම් මේ වගේ ලියන්න උත්සාහකරන පාට හරි කමඨාන් වාතාවක් ඉදිරිපත් කරේ නැතත් ඒ ලියමනෙන් එළි දැක්වීමක් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ කැතැසිස් කියලා, වයි විරේචනය කියලා. ඒ වගේම අර ඇතුලේ තියෙන මේ අපහසුතාවය එන්නෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි අපි ඔය කවුන්සලින් කරනවා කියලා සයිකියාට්‍රිස් වල කරන්නේ. මේක අපිමයි කවුන්සලින් වෙන්නේ. දැනට ටිකක් උදව් වුණ වෙනවා. දැන් මේ වගේ බෙදා හදා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් අන්න ඒ විදිහට කටයුතු කරන්න මේක ඉතින් ඔක්කොමලා භාවනා කරන සමස්තයම සමිතියම කණ්ඩායම බෙදා හදාගත යුත්තක්. ඒක සිද්ධ වෙන්නේ මේ සාකච්ඡාවේදී. ඒ නිසා ඉදිරිපත් කරා හොඳයි. මේක දරා ගන්න පුළුවන් ගතියකුත් රචනාවේ පේන්න තියෙනවා. ඒක ඇත්තට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා නෑ. දිගටම ප්‍රශ්නෙට මුහුණ දෙන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඊළඟ වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සියල්ලම හිස් බොඳ වූ ස්වභාවයකි. බොහෝ විට නිමිති ඔස්සේ නොයන නිසා හිත නිශ්චලය. මේ යයි නම් කළ නොහැකි දේවල් ඈතින් බොඳ වී යයි. බොඳ වූ තැනකින් මතු වූ යම් යම් දේ ඔස්සේ සිත ගියද ඒ ගැනද දැනුවත්වේ. ගිය තැන සිට නැවත ආපසු එන බවද දැනුවත්වේ. ඒ කොයි ස්වභාවයක් වෙනසක් නැත. යම් ගැටුම්කාරී අවස්ථාවකට මුහුණ දෙන විට සිත ක්ෂණිකව චංචල වූද සතිමත්ව ඒ දෙස බැලීම නිරායාස සිදුවීමකි. එවිට ක්‍රමයෙන් ඒ චංචල බව දියවී ගොස් පෙර නිශ්චලත්වයට පත්වේ. සමහර අවස්ථාවලදී පීඩාකාරී බව තදින් දැනුණද අත් නොහැර ඒ දෙස බලා සිටීම සිදුවන්නකි. කරන්නෙකු කරවන්නෙකු නැතිව සිදුවන මේ සියල්ල දෙස හිස් බැල්මකින් බලා සිටී. නිරන්තරයෙන්ම සිත ඇතුළට නැමී ඇත. ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් පතමි, තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේකත් ඇත්තටම අර ඉස්සල වාර්තා වගේ නමතික ලියලා තියෙනවා, ටිකක් මයිල් කරලා තනුක කරලා ලියලා තියෙනවා. ඉතින් ඒ නිසා කියන්න උත්සාහ කරනකොට කිව්වේ නැත, කිය වෙන ගතියක් තියෙනවා, එළියෙන ගතියක් මේක තියෙනවා. ඉතින් ඒ නිසා ඒ භාෂාව, ඒ කියන தත්ත්ව විස්තර කරන්න භාෂාවක් අපිට හම්බ වෙලා නැහැ. අපි ළඟ තියෙන්නේ ඔය මමයා ඉන්න කෙලස් තියෙන ලාභ සත්කාරින සකච්ඡාවලට අපිට වචන තියෙනවා. නමුත් මේ වගේ මමයා නැති වෙන කෙලස් එන්නේ නැති දෙයක් හෙලිකරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා භාෂාවේ සීමාව ඉක්මවනවා. නමුත් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඒ භාෂාවේ අඩුම කුඩුම පාවිච්චි කරලා තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් දුර බැහැර රටක හිටියත් මේ සිද්ධ වෙන දේ ඉතින් මොකද්ද අපි කියන්නේ ඒකට? අපි කියනවා පරිණාමයක් සිද්ධ වෙනවායි කියලා. ඉතින් චින්තනයේ පරිණාමයක් සිද්ධ වෙනවා. ඉතින් ඒකට හැඩ ගැහෙන්න ටිකක් කල් යනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් නමුත් මේ වාර්තා ඉදිරිපත් කරන්න ඉදිරිපත් වීම හොඳ ට්‍රෙන්ඩ් එකක්, හොඳ ගතියක්. ඒ අනුව දිගට කරගෙන යන්න කියා ගන්න බැරිකමම තමයි මේකේ තියෙන ගම්භීරත්වය. එහෙම නැත්නම් මේකේ තියෙන ආධ්‍යාත්මික ගතිය. ඉතින් ඒක ආගමේ නෑ, ධර්මයේ තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් බලනවා ආගමික කටයුතු ස්වභාවයෙන් කරන ගමන් මේ ධර්මයේ මතුවීම ඒකට ගැළවෙන අයත් එක්ක සාකච්ඡා කිරීමෙන් යනකොට තේරෙනවා අපි හිතනට වැඩි පිරිසක් මේ தත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. පිටන රැඩිය ප්‍රතිශතයක්. ඉතින් අපි ඒගොල්ලොත් එක්ක ඇසුර වැඩි කරලා අර සාමාන්‍ය ඇසුර පුළුවන් තරම් ඉතින් වැඩි උනන්දු කරවන්න නැතුව කරගෙන යනකොට අපිට ප්‍රතිච්ච කාලේ තියෙන බුද්ධ ශාසනය මේකයි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒවට සහයෝගය දෙන ඔක්කොටමත් පින්පවුනොමින් අපි මේකට ඔය වාර්තාවේ සමස්තයට කියන්නේ තියෙන දුකසේ දරා සිටීමක් කියලා. දුක කනගාටුවෙන් දරා හිටියොත් සංසාරයට වැටෙනවා. දුකට සතුටු වුණොත් අත්ති කිලමතන් යෝගයට යනවා. ඒකට දාලා තියෙන වචනේ තමයි මේ දුක දුකසේ දරා සිටිනවා. ඒකට වාක්‍යයක් මේක ඇතුළෙත් ලියවිලා තියෙනවා. ඒ විතර දිගට දරා සිටියොත් මේක මේ දුක දුක්ඛාරිය සත්‍ය බවට පත් වෙයි, නොබෝ කලකින් පත් වෙයි, පත් වේවා කියලා අපි යනවා ඊගා වාර්තාවට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ගරු ස්වාමීන් වහන්ස, පර්යංකේ හුස්ම දෙස බලන විට හුස්ම නොදැනී අත්ලෙහි චලන වරින් වර පැමිණේ. ඉනික් බිති පැයක් පමණ දැනීම් වලින් තොරව සිට නිවුන සහනදායි තත්වයකින් පර්යංකයෙන් නැගී සිටිනවා. සැක බොහෝ දුරට පහවී ඇත. මෙය දිනපතා අත්දකිමි. අරමුණේදී සතිය උච්චව පවතින අතර එක හුස්මක් බලන විටම හිස්තැනට යනවා. හිස්තැනේදී සතිය ප්‍රබලව තිබෙනවා. මද වෙලාවක් සිටින විට විතර්ක එන බව සතියෙන් දකිනවා. මාරුවෙන් මාරුවට කැරකී නැතිව යන කළුවර සහ ආලෝක තත්ත්වයක් දකි. එදෙස බලා සිටින සතිය ඉතා ප්‍රබලය. නමුත් එම සතිය සහිත හිස්තැනදී මගේ පාලනයක් නැති බව දැනෙනවා. එවිට කිසිවක් නොදැනී යන බව දිනපතා අත්දකින්නේ අවදි වන විට කාලයක් සතිය ගිලිහි තිබූ බව වැටහෙන නිසාය. ඒ වගේම ඒ විදිහට අල්ලාගත් සතිය එදිනෙදා කටයුතු කරන අතර පරීක්ෂා කරන බලන විට නොයනස්ව පවතින බව තේරුණා. ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
නෑ, මේ වාර්තාවේ අපිට අර වාර්තා දෙකේ වගේම මම හිතන මම කතා කරන වැහෙනවයි කියලා. අර වාර්තා දෙකේ වගේම අමතර කාරණාවක් ඉදිරිපත් කරලා තියෙනවා. සැකේ කියන එක තියෙලා තියෙනවා. මට දැන් මෙතන තියෙන්නේ ඒකදෝ මේකදෝ කියන සැකේ. ඉතින් ඒක එතනම හෙලෙත් ආඩු වෙන්න ඕනේ. අපිට ඒක ඥාණයෙන්වත් පොතේ දැනුමෙන්වත් භාවනාවෙන්වත් ප්‍රතිස්ථාපනය කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ මොනවාද සැකයක් මේ කටයුතු කරන්න කියලා. ඊට පස්සේ ඒක බුදුරජාණන් වහන්සේ ඔය උපක්ඛලේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒක ගියාට පස්සේ මානසිකාර ප්‍රශ්නක් එනවායි කියලා. මේ කොහොමද මානසිකාරය පවත්වන්නේ කියලා. මොකද කරන්නෙක් නැහැනේ දැන්, කරන කෙනෙක් ඉන්න තාක්කල් කෙලේශයක්නේ. ඉතින් ඒ නිසා ඒක ඊට පස්සේ ඔය කියන විදිහට නිදිමත, කම්මැලිකම, අන්ධකාරය, අනම්මනම් දේවල් ඇවිල්ලා අපිව වට්ටන්න හදනවා. නමුත් මේ කෙනා වැටිලා නැහැ, මෙයා ඒක දන්නවා. ඉතින් ඒ නිසා අවස්ථා කීපයකට දැන හෝ නොදැන මුණ දීලා තියෙනවා. ඒක හොඳ අගය කළ යුතු කමෙන්ඩබල් දෙයක්. ඒ වගේම ඉදිරිපත් කරන එකත් හොඳයි. ඒක නිසා අනිකුත් අයට අපිට වගේම පිනක් තියෙනවා, භාවනා කරලා තියෙනවා, මට අදකිනුත් තියෙනවා. ඒකට සැකයක් එනවා. ඒක සාධාරණයි. ඒ සැකයේ ඉක්ම වීම තමයි සෝවාන් මාර්ග ඥානෙ, ඵල ඥානෙ කියලා කියන්නේ. ඒක නැති වෙනකොට ඔය සක්කාය දිට්ඨියත් මම මේ මාගේ කියන එකත් ශීලබ්බත පරාමාස කියලා මේකට කළ යුත්තේ මේක පමණයි. එහෙම නැතුව ඔය රකින හැම සීලයේම මේකට අනුග්‍රහ වෙන්නේ නැහැ. එතකොට රකින ගොඩක් සීල් සීල වෘත වශයෙන් අපි රකින්නේ මේකට අවශ්‍ය කරන්නේ මොකද්ද කියන එක ඒ යෝගාවචරය ඒ වෙලාවේ ඒ තැනේ හැටියට මේ සකස් කරගන්නවා. ඒක තැනින් තැනට වෙලාවෙ වෙලාවට වෙනස් වෙනවා. ඒ වගේම දන්නේ නැගිටitar පස්සේ බලනකොට හිත පිට ගියා කියලා මට දැනෙනවා කියන එකෙන් තමයි මම මිනිස්සෙක් කියලා දැනගන්නේ. මේ මිනිස්ස කෘත්‍යය. එතකොට දෙයයන් නැසී කරන දෙයක්වත් එහෙම නැත්නම් අපිට කවුරක්වත් උදව් කරනවත් නෙවෙයි. ඉතින් ඒ human error කියන එක අපි කරගෙන යන වැඩවල වැරදි තියෙනවා කියලා දැනගන්න එක ඒක මේ ශ්‍රද්ධාව කඩා ගන්න හේතුවක් කරගන්න එපා. ඒක මනුස්සකම. ඔය artificial intelligence වල නැත්තේ අන්නේ මනුස්සකම. වැරද්දකුත් එන්නේ නැහැ ඒකේ. හැබැයි හරිම කෘත්‍රිමයි. හරිම යකඩයි. මේක එහෙම නෑ මනුස්සයි. මේක මෘදුයි. ඉතින් ඒ දික කරන්න යන්න අනික් අපි වගේ භාවනා කරන අයගේ සුභ සිද්ධියේ පිණිසත්, තමන්ගේ නිරවුල් භාවයේ පිණිසත් මේ විදිහට වාර්තා කිරීමෙන් සමගිව බෙදා හදා ගැනීම කරන්න කියලා උනන්දු කරවෝ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. කමඨහන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවසර. පර්යංක භාවනාව. ආනාපානය වෙත සතිමත් වීමෙන් පටන් ගත්තා. පසු සිත එකඟ වී ආනාපානේ සියුම් වුණා. ඉන්පසු සිතවිල්ලක් ඇවිත් ඒ ඔස්සේ විනාඩි දෙකක් පමණ සිත දිව්වා. නැවත සිහියට එන විට ආනාපානේ නොදැනෙන බවක්, කය පවතින බවට ඇති දැනීම අරමුණු බව දැනුණා. ඉන්නා බවට ඇති දැනීම තුල මෙසේ විනාඩි 45ක් පමණ සිටියා. මෙසේ සිටින විට කම්මැලි සිතන විට වීර්ය වඩා යලි එහිම ඉන්නට සිත උත්සාහවත් කරගත්තා. සිතුවිලි එන යන හැටි දුටුවා. ඇතැම් සිතුවිලි එන විට දැකගෙන යන්න ඇරියා. ඇතැම් විටක ආ සිතුවිලි තප්පර කිහිපයක් සිතේ ප්‍රපංච කළ පසුයි සිහිය ඉපදුනේ. පැය එකහමාරක ඒ පර්යංකය අවසන් කළා. සක්මන් කරන විටත් පාදවල ස්පර්ශයෙන් ස්පර්ශයන් කෙරෙහි සතිය පවත්වාගෙන පටන්ගෙන සක්මන කරනවා. එහිදී සිතුවිලි එනවා යනවා. ඇතැම් සිතුවිලි ප්‍රපංච වෙනවා. වම සහ දකුණු කකුල් මාරු වෙන තැනට සිහිය පවත්වන විට සතිය තියුණු වන අයුරු තේරුණා. ටිකකින් අනායාසයෙන් ඇවිදීම පටන් ගන්නවා. එදිනදා ජීවිතයේදී දැන් අමතක වීම බහුල බව තේරෙනවා. වේලාවකට එල්සයිමර් රෝගයේද කියා සිටිනවා. ඉස්සර ප්‍රමුඛතා දුන් බොහෝ දේවල් අතහැරමින් පවතිනවා. ඒ ගැන පසුතැවිල්ලක් නැත. ඔබ වහන්සේගේ දෙපා නැමද ඉදිරියට යාමට උපදෙස් පතනවා. සාදු සාදු සාදු.
ඔය එකම જાති ඔක්කොම කියවෙන්නේ එකම ස්වභාවය. ඉති මම ප්‍රපංචය කියන්නේ නැහැ. ඒ ප්‍රපංචය අවිද්‍යාවත් එක්ක ගියොත් තමයි ඔය වැල්වට aran ස්ටෝරි ටෙලින් කතාව යන්නේ. දැන් මේ ප්‍රපංච උනායි කියලා දැනගත්ත ගමන් ඒක දැනීම, ප්‍රපංචයේ දැනීම ප්‍රපංචයේ තියෙන ප්‍රධානම වස විස තමයි. අපි ඒක දැනුවත් වෙන එක විතරයි කරන්නේ. එහෙම නැතුව ප්‍රපංච වරෙන් කියන්නේත් නැහැ, ඵලයන් කියන්නේත් නැහැ. ඉතින් ඒක වෙලක් තියෙනවා මේ රචනාවේ රචනා ශිල්පය අනුව බලනකොට. නිසා ප්‍රපංච කියලා දන්නවනම් ප්‍රපංචයක් නෙවෙයි, කෙලේශයක් කියලා දන්නවනම් කෙලේශයක් නෙවෙයි, සැකයක් කියලා දන්නවනම් සැකයක් නෙවෙයි. නමුත් ඒ වට විලිලැජ්ජ නැහැ නේ. ඒව එහෙම තියෙද්දිත් එනවා. ඒ නිසා එයා නැත්තටම නැති වෙනකන් අපිට භාවනා කරන්න පුළුවන්. ඒ නිසා ඒකට මූණ දෙනවා මිසක හැපෙන්නේ යන්න එපා, බදා ගන්න යන්නත් එපා. ආන්නේ විදිහට ඉදිරියට යන්න. එතකොට සියල්ලකේම දැනගැනීම පිණිසයි කියන්නේ මේ ප්‍රපංචයක් බව දන්නවනම් ඒක තවදුරටත් ප්‍රපංචයක් නෙවෙයි. ආන්නේ විදිහට භවනා කරගෙන යන්න කියලා කියන්න බලන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සුසන්ත මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
පාලි සභාවට අපි අවස්ථාවක් ලබා දෙනවද වාචිකව කමඨාන් වාතාවක් ඉදිරිපත් කරන්න? තව විනාඩි 3ක් වගේ කාල වේලාවක් තියෙන නිසා.
තියෙනවා.
සභාවේ කාටරි කමඨාන් වාතාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් මේක දැන් හොඳම අවස්ථාව. එහෙම නැත්නම්
මට මට ඉදිරිපත් කරන්න එකක් තියෙනවා. ඒ තමයි මම ඊයේ දවල් 12:12 මාර විතර වෙනකන් මේ දායකයොත් එක්ක කතා කරා සෙන්ට්‍රල් බැංක් එකේ. ඉතින් ඒගොල්ලන්ට මම කිව්වා මේ අපි මේ විදිහට හම්බ වෙනවා, ඒගොල්ලන් අවුරුද්දකට සැරයක් ඇවිල්ලා කතා කරනවා. ඉතින් මම කිව්වා ඒගොල්ලන්ට අපි පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා. ඒ පණිවිඩය තමයි මම මේ කැනඩා USA ටීම් එකට දෙන්නේ. අපි මේ දවස්වල දවස් 7ෙම යුනිවර්සල් මයින්ඩ්ෆුල්නස් විලේජ් කියන ෆෝරම් එක ඇරෙත්තේ රේඩියෝ එකක් පවත්වනවා. මේක දැන් දවස් 7ම වැඩ. මේක පවත්වාගෙන යනකොට අපි සජීවී වැඩසටහනට අනුත් දානවා, රෙකෝඩඩ් බණත් දානවා. ඉතින් බණ සහ එහෙම දැන් පැයක වැඩසටහනක් සඳහා සාකච්ඡාවක් හෝ මොකක් හරි එකට අපි ස්පොන්සර්ෂිප් එකක් සැලසුම් කරා. එක පැයක් ස්පොන්සර් කරන්න කැමති නම් කවුරු හරි රුපියල් 5000ක මේ බරපැනක් අපි තීන්දු කරා පටන් ගන්නට. ඉතින් කියපු දවසේ විශාල පිරිසක් සම්බන්ධ වෙන්න පටන් අරගත්තා. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැනේ රේඩියෝ එකක් තියෙනවා කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැනේ ප්‍රතිපාසලි ක්‍රියාත්මක වෙන දේවල්. ඒගොල්ලෝ දන්නේ නැහැනේ අපිට මේ බරපැනක අවශ්‍යතාවය තියෙනවා කියලා. ඉතින් ඒ නිසා කියන කියන තැන්වල එතන ජීම අත උස්සලා 10-15 අපිට ඒකට පොඩි ෆෝමැට් එකක් හදලා ඉන්ටර්නෙට් එකට දාන්න. කවුද ස්පොන්සර් කරන්නේ? කවුරුට පින් පැමිණීමටද? මේක බණකටද? ධර්ම සාකච්ඡාවක්ද කියලා ඒගොල්ලන්ට නම් කරන්න පුළුවන්. ඉතින් ෆෝමැට් එක දැන් ඊයේ හදලා තිබුණා. ඒක සෙන්ට්‍රල් බැංකෙට අපි එකක් දුන්නා. කුසලත් ඒක මේ තරම් ඩීටේල්ස් දන්නේ නැහැ. අපි චතුරට කියමු කුසල හරහා ඒක USA කැනඩාවල කට්ටියටත් ටීම් ලීඩර්ස්ලාට දෙන්න. කවුරු හරි සම්බන්ධ වෙනවා නම් අපි තොරතුරෙන් පටන් ගන්නවා. අපි රස්සේ ඉතුරු ගනුදෙනු කටයුතු ඒ ඕමිකේම තියෙනවා කොහොමද ස්පොන්සර් කරන්නේ කියලා. එක කෙලිම සතිපාසල කවුන්ට් එකට යන්නේ. අන්නේ විදියට සම්බන්ධතාවය වැඩි වුණොත් අඩු ගන්න වැඩි පිරිසක් රේඩියෝ කහදී අහන්න පටන් අරගනීනේ. වැඩි පිරිසක් තමන්ගේ කට්ටිය සම්බන්ධ කරගන්න පුළුවන් වෙයිනේ. ඉතින් ඒක නිසා අන්නේකට යම් කිසි කෙනෙක් කැමති නම් රැයක වැඩසටහනකට ලංකාවේ මුදලින් රුපියල් 5000ක බර්පණක් කරවන්න අන්නේ අය උනන්දු කරවීම පිණිස මම මේ channel එක මේ වෙලාවේ පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි එනං සමුගන්නයි බලාපොරොත්තු වෙන්නේ. එනං ඔය ඉල්ලා හිටපු විදියට සම්ප්‍රදාන කුල වන්දනාව කරන්න වෙන කෙනෙක් කතා කරන්න නැත්තම්.
ස්වාමීන් වහන්සේ එක්කෙනෙක් කාට උස්සලා තියෙනවා මම හිතන්නේ චම්පිකා වාට පුළුවන් මේ ඔබේ වාර්තාව ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්ස දැන් මන් ටික කාලෙක ඉඳන් ස්වාමීන් වහන්සේ දිගටම භාවනා කරනවා. මගේ සතිපත් වීමේ ස්වභාවය තියෙන ස්වාමීන් වහන්ස දැන් පරයන්කයට හෝ සක්මනකට මම ගියාට පස්සේ ස්වාමීන් වහන්ස ඒ ස්වභාවයන් දැනීම ගොඩක් සියුම් වෙලා ගිහිලා තියෙනවා. ඒක අනායාස වෙලා යනවා. මුලදී හිස්තැනේ ගොඩක් හිටියා. දැන් එහෙම ස්වභාවයකුත් නෑ ස්වාමීන් වහන්ස. ඒ හිස්තැන වූ ස්වභාවයට ස්වාමීන් වහන්ස මම දැන් අවදිමත් වෙලා ඉන්නවා. ඊපස්සේ ස්වාමීන් වහන්ස ගොඩක් වෙලාවට මම ගෘහණියක් නිසා එදිනෙදා කටයුතු හරිම අවදිමත්. මට නිකන් වැඩ කරන බව තේරෙන්නෙත් නැහැ. අර මුලදී කමටහනක් ඉදිරිපත් කරා වගේ එකෙනා කිව්වා වගේ ස්වාමීන් වහන්ස ඒ පිළිවෙල අපිළිවෙල අර ඒ මැද වෙනස් වීම ස්වභාවය ස්වාමීන් වහන්ස ගොඩක් අඩු වෙලා ගිහිල්ලා. මට ඇත්තටම ඒවා තේරෙන්නෙත් නැති තරමට වගේ ගිහිලා ස්වාමීන් වහන්ස. මට මේ ස්වභාවයේ ස්වාමීන් වහන්ස නිකන් සමාධිමත් බවකට පත් වෙලාද නැත්නම් කොහොමද මේක මම ඉදිරියට කරගෙන යන්නේ කියන මේ ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්ස. මට ඒ ගැන කරුණාවෙන් උපදෙස් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
මේක ඇත්තටම ගැටලුවක්ද නැත්නම් මෙතෙක් තිබුණු ගැටලුවලට උත්තරයක්ද කියන එක තමයි අපි දැන් තඩමාරු කරන දේ. මෙතෙක් කල් ගෘහණියක් විදියට වැඩ කරලා තියෙනවා, කටයුතු කරලා තියෙනවා, දැනටත් ඒ දේ කරගෙන යනවා. එතකොට ඒ කාමකාසාවක් හෝ තදික ද්වේෂයක් ආවට ඉස්සර වෙලා විතර වගේ ඒක හිතේ වද දෙදී කරදර කරන්නේ නැහැ. එන්නේ නැත්තේ නැහැ. ඊට පස්සේ අපේ හිත නිතරම මැද හරියට යනවා. ඒක හරි කම්මැලි සිද්ධි බහුල නැති ඩ්‍රමැටික් නැති අවස්ථාවක්. ඉතින් එතකොට අර වෙච්චපර බාණ්ඩ ගන්නවා. මම දැන් මොකද කරන්න ඕනේ? මේක කමට අංශුද්ධ කරගන්න ඕනේ. ආදි වශයෙන් අපේ හිතට උත්තරේ ඉන්නේ නැහැ. නමුත් අපි බුද්ධ ශාසනයක ඉන්න නිසා සාකච්ඡා කරොත් තව කෙනෙකුට නුවණින් අහගෙන හිටියොත් උත්තරයක් දෙන්න පුළුවන්. ඕක කරගෙන යන්න යනකොට අන්තවලට යන්නේ නැතුව නෙවෙයි ගියාට ඉක්මනට එනවා. මැද හරියේ ඉන්නේ. ඒ වෙලාවේදී සැකය වගේ දෙයක් මොකද්ද කරන්න ඕන කියන දෙයක් වගේ නැති වෙනවා. එතකොට හැබැයි චම්පිකා නැති වෙනවා. මේ කරන කෙනා නිකන් බොඳ වෙලා යනවා. බොඳ වෙලා යන්නේ එයාගේ සීමාවල් මම සහ මම නොවේ, චම්පිකා සහ චම්පිකා නොවේ කියන සීමාවල් බොඳ වෙනවා. ඉතින් අනුන්ගේ වැඩ තමන්ගේ වැඩ, ලාභ වැඩ පාඩු වැඩ, ආශාවෙන් කරන වැඩ නැති වැඩ කියලා මොකුත් නැහැ. නිකන් ඔහේ නිකන් රොබෝ කෙනෙක් වගේ වැඩ කරනවා. එච්චර වෙහෙසක් එන්නෙත් නැහැ. ආපු වෙහෙසත් වෙදෙලා පවතින්නෙත් නැහැ. ඒ මොකද හේතු කරනකොට අර කරන කරන්න මමයා ඉදිරිපැතිලා එයා ලකුණු ගන්න හදනවනේ. දැන් මෙතන වෙන්නේ මමයා නැති වෙයකනේ. ඒකට අනුග්‍රහ කරන මමයා කැමති වෙයිද කියලා කියන්න බෑනේ. ඉතින් ගියාත්මලත් භාවනා කරපු කෙනෙකුට නම් ඒ සක්කාය දිට්ඨිය බොඳ වෙලා යනකොට සතුටක් ඇති වෙනවා. නමුත් ඒක ස්වභාවයෙන් නොඑන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා අපි සාකච්ඡා කරමින් මේ කියන ප්‍රශ්නෙද මේ මම උත්තර දෙන්නේ, මට මේ කියන දෙමලේ තේරෙනවද කියා දිගට කරන්න ඕනේ. ඒක එච්චර මේ ලව් ස්ටෝරි එකක් නෙවෙයි, උනන්දු කරවන සුළු සාකච්ඡාවක් නෙවෙයි. නමුත් අත්‍යවශ්‍යයි. සාකච්ඡාව අත්‍යවශ්‍යයි. අපි මේ වෙලාවේදී අරගෙන ආපු ට්‍රෙන්ඩ් එක දිනචරියාව කඩා ගන්න නැතුව මේක දිගට කරන්න ඕනේ. අන්නේ විදිහට කරගෙන යන්න මෙතෙක් කරපු සාකච්ඡා කරපු කාගෙත් වගේ ඒ වාර්තාවල මේක ගැබ්බෙලා තිබුණා. ඒක නම් සමස්තයක් වශයෙන් සතුටු වෙනවා. කොච්චර දුර බැහැර රටක හිටියත් අපි අමාරුවෙන් මේ විදිහට සාකච්ඡාව කරගෙන ගියත් අපිට අගචාර කියන දෙයක් තියෙනවා. ඉතින් මම ඊයේ පෙරදත් යෝජනා කරා මෙන්න මේ වාගේ මට්ටමක ඉන්න අය සඳහාම වෙනම සාකච්ඡා මණ්ඩපයක් හදලා අපි ඒක ප්‍රසිද්ධ වේදිකාවක නොකරත් මේ தত্ত্বය ඇයි අපේ බුද්ධ ආගමෙන් වැහිලා තියෙන්නේ, ඇයි මේක අපි සාමාන්‍ය සම්ප්‍රදාන කුල ආගමට ගත්තේ නැත්තේ, නමුත් ධර්මයට ගියොත් හම්බ වෙනවා. මම ප්‍රකාශයක් කරනවා නම් මට කියන්න තියෙන්නේ මම හිතනට වැඩිය ඉක්මනට මේ වගේ කුස්සි අම්මලත් අපි කියන්නේ ගෘහණියන් දිරිය මවක් ඉරගෙදර ඉන්න අය උඩු ගහලා පුනරුත්ථාපනය වෙන අය එහෙම නැත්නම් මේ හිතානිද මැරෙන්නේ ඉන්න ආන්තික රෝගයකින් පෙළෙනාටත් මේකට යන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට කලබලයි. මොකද හේතුව ඒක මොකක් නිසාවද කියලා දන්නේ නැහෙනි. ඉතින් මේ වෙලාවේ ඒක නැතිකම අපි හිතා ගන්න ඕනේ. අපි මේ වෙලාවට සතිය දාලා තියෙන නිසා තොරතුරු ආවා ප්‍රතිඵල ආවේ කාට දරා ගන්න බැරිකම තියෙන. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අපි භාවනා කරන සමස්ත භාවනා මණ්ඩපේම ප්‍රශ්නයක්. එනතන සාකච්ඡානුගහිතේ විසඳිය යුතුක්. ඉතින් ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන එක වාර්තාවක් ඉදිරිපත් කරන එක අපි අපේ ශාසනික සේවාවත් කරන අතර බාහිර ශාසන සේවාවටත් පොඩි අතදිගෑරීමක් කරනවා. ඒක වෙහෙසක් නැහැ. වෙහෙසක් නැති බවට මගේ දිහා බලන්න කොහොම තමයි මම දවස ගත කරන්නේ. ඒ නිසා ඔය ටික ඉන්න ගමන් පුළුවන් නම් මේ දවස්වල මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් යනවා අපේ රේඩියෝ එකේ. මේ දවස්වල ධම්ම සරණ හැමදෙරෝ දෙක හරි තුන හරි කරනවා. අනේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කරලා නැත්තම් කරන්න. ඒකල මේ දෙමලේ මේ කියන්න බැරි කතාව, මේ අංජවජල් තත්වය භාවනාවේ වැදගත් තැනක් කියන එක, ඒකට සූදානම් අයට ප්‍රියුත් කරන්න, හෙලි කරන්න අපි භාෂාව ඉගෙන ගනිමු. ඒකට ප්‍රමාණයි. මම හිතනවා මම ප්‍රශ්නෙට උත්තරයක් ආමන්ත්‍රණයක් කරයි කියලා. මොකද හිතෙන්නේ?
ඔහු ස්වාමීන් වහන්ස හොඳයි ස්වාමීන් වහන්ස මට ඒ අර තිබිච්ච ස්වභාවය දැන් තේරුම් ගන්න පුළුවන් වුණා ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ධන ඔබ වහන්ස අර කිව්වා වගේ මේ වගේ අයට ස්වාමීන් වහන්ස කතා කරන්න පොඩි වේදිකාවක් හැදුවා නම් ගොඩක් හොඳයි කියලා හිතනවා ඉදිරියට යන්න ලොකු උපකාරයක් වෙනවා ස්වාමීන් වහන්ස මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ගැන ස්වාමීන් වහන්ස මම පොඩ්ඩක් හිතලා බලන්නම් සම්බන්ධ වෙන්න මට ඒකේ වැදගත්කම දැන් ඔබ වහන්සේ තව කියනකොට තේරුණා ස්වාමීන් වහන්සේ මම ඉදිරියේ දෙකට සම්බන්ධ වෙන බලන්න ස්වාමීන් වහන්සේ පුළුවන් ස්වාමීන් වහන්සේ රේඩියෝ එක හරහා කරන මේ වැඩසටහන සම්බන්ධ වෙන්න
රේඩියෝ එකට ස්පොන්සර් කරන්න ස්පොන්සර් කරන ගමන් මාස්ටර් ට්‍රේනින් එක ඇත්තටම කවුරක්වත් නැතුව කරගෙන යන්න පුළුවන්
එහෙමයි ස්වාමීන්
වහන්සේ දැන් අපි හිතන්නකෝ දැන් අපි මේ සෙනසුරා දෙවිදයන් 3 4 කියලා ප්‍රශ්නයක්
නැහැ එහෙමයි ස්වාමීන්
ඒකට සම්බන්ධ වෙලා සරණ හඳුරු කරන්නේ නිකන් ඉදිරිපත් කරන එක. එතකොට අර එක දෙක තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ. ඒකේ ඉන්නේ ලංකාවේ අධ්‍යාපනඥයෝයි භාවනා කරන අයයි දාලා පොඩි විස්තරයක් කරන එක. ඒක ප්‍රසිද්ධ වීම සඳහා මම චම්පිකාවත් පාවිච්චි කරන හොරණෑවක් විදිහට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොම් පිංසි දෙන්න ස්වාමීන් වහන්සේ. ගොඩක් සන්තෝෂයි ස්වාමීන් වහන්සේ. මගේ ගොඩක් විසඳෙන්න තිබිච්ච ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මම මේ ඉදිරිපත්
කරනවා.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
බට විසදුරාට හරියන්නේ නැහැ චම්පිකක උඹ අනිත්‍යුන් ගේවත් විසඳන්න ඕන.
එහෙමයි එහෙමයි.
සම්බෝ ගන්නව කපල කපල පෙති පෙති ගන්නව බඩගිනි මාළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
උපාලි මහත්මයා.
හොඳයි. මේ කතා කරන්නේ කවුද?
මම සුශාන්ත ස්වාමීන් වහන්සේ.
අද නිරෝෂවත් උදේ මාත්‍රයක
තා පොඩ්ඩක් කියපන්කෝ අවුද කියලා
මම සුශාන්ත ස්වාමීන් වහන්සේ
නිරෝෂණියට ආපු එක ඒ කියන්නේ සුසන්ත කියලා ඕමාන් වල ඉන්න එක නෙවෙයි
ටොරන්ටෝ ස්වාමීන් වහන්සේ සතිපාසල
හරි හරි වන්දනා කරමුකෝ
එහෙමයි ස්වාමීන් වහන්සේ සාදු 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 ඕකාස වන්දාමි බන්ති
සුවපත්වෙත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතන් සබ්බන් අච්චයන් කමතමී බන්තේ
කමාමි කමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්තේ
සුවපත්වෙත්වා
යම්පි ඕකාස වන්දාමි බන්තේ
සුවපත්වෙත්වා
අතියම්පි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ අසමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු සාදු
සාදු සුපත්තිත්තා සුපත්තිත්තා අපි කටුකලියාවේ ඉඳලා වැඩසටහනින් විසන්දි වෙනවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අපි දැන් දෙවන භාගයේ ධර්මදේශනාවටයි සම්බන්ධ වෙන්න යන්නේ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේට මම ගෞරවයෙන් ආරාධනා කළ සිටිනවා අද දවසේ ධර්මදේශනාව පවත්වන ලෙසට සාදු සාදු සාදු
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අද දවසෙත් අපිට මේ ලැබිලා තියෙන වෙලාවේ අපි මේ දවසට ඉදිරිපත් වෙලා තියෙන මාතෘකාවක්, ඒ විස්තරයක් පිළිබඳ කතා බහ කරන්න බලමු. ඉතින් ඒ සඳහා දවසට මාතෘකාව වෙන්නේ මේ අග්ගප්‍රසාද සූත්‍රය කියන සූත්‍රයක්. එතකොට අපි ඒ කරගෙන ආපු අනුපිළිවෙල අනුව මේ සූත්‍රය තමයි ඊළඟට යෙදිලා තියෙන්නේ. එතකොට මෙතන පැහැදිලි කරන්න උත්සාහ ගන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ ප්‍රසාදය පිහිටවා ගැනීමක් ගැන. තමුන්ගේ කැමැත්ත ප්‍රසාදය යම් දෙයක් කෙරෙහි පිහිටවා ගන්නවා. එතකොට ඒක අපි අපිට ඔන්න අඩු වැඩි විදිහට බලපාන්න පුළුවන්. හොඳ තැනක, නිවැරදි තැනක ප්‍රසාදයක් පිහිටවා ගත්තොත් ඒකේ ආනිසංසත්, ඒ වගේම වැරදි තැනක, නුසුදුසු තැනක ප්‍රසාදය පිහිටවා ගත්තොත් ඒකේ විපාකත් අපිට විඳින්න සිද්ධ වෙනවා. දැන් අද කාලේ ලෝකේ ඒ වැදිහා බැලුවහමත් අන්න අපිට දකින්න පුළුවන් විවිධ තැන්වල හිත පහදවා ගන්නවා. විවිධ තැන්වල ප්‍රසාදය පිහිටවා ගන්නවා. ඉතින් ඒකෙන් සමහර විට බොහෝ නරක විපත් කෙනෙක්ට මතුවලා එන්න පුළුවන්. මොකද නොයෙකුත් නොයෙකුත් දේවල්, නොයෙකුත් නොයෙකුත් අදහස්, නොයෙකුත් නොයෙකුත් පුද්ගලයෝ, ඔය වගේ කොතකුත් තියෙනවනේ. එතකොට ඒ විවිධ පුද්ගලයෝ ඉදිරිපත් කරන විවිධ අදහස්, ඊළඟට විවිධ දේවල්, ක්‍රමවේද, මෙන්න මේ විදිහට නැවත නැවත මේ විවිධ තැන්වල විවිධ පුද්ගලයෝ කෙරෙහි ප්‍රසාදය පිහිටවා ගත්තා වගේ නෙමෙයි. ඒකෙන් බොහෝ විට ආදීනව පැත්තක්, ඒකෙන් බොහෝ විට විපතක් මතුවලා එන්න පුළුවන්. සාමාන්‍යයෙන් අද කාලේ ලෝකෙ දිහා බැලුවහමත් ഘോഷාව තියෙන තැන්වල, සද්දේ තියෙන තැන්වල එතන සත්‍ය තියෙනවා කියලා බොහෝ දෙනෙක් හිතනවා, කල්පනා කරනවා. ඒක නිසා මේ ഘോഷාව තියෙන තැන් කෙරෙහි හිත පහදවා ගන්නවා. ඒ වගේ දේවල් පිටිපස්සේ හඹාගෙන යනවා. නමුත් අන්න අන්තිමට නොදන්නා අමුතු විදිහේ විපතක් ලං කරගෙන තමයි මේ ගමන අවසන් වෙන්නේ. ඉතින් ඒ වගේ තත්යකදී මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්න උත්සාහ ගන්නවා මොන වගේ තැනක හිත පහදවා ගැනීමද, මොන වගේ තැනක ප්‍රසාදය ඇති කර ගැනීමද වඩාත් සුදුසු කියලා. එතකොට මේකේ අග්ග ප්‍රසාදනේ ශ්‍රේෂ්ඨ වූ පැහැදීමක් ගැන තමයි කියන්නේ. අග්‍ර වූ පැහැදීමක් ගැන තමයි කියන්නේ. අන්න ඒ විදිහේ අදහසක් තමයි මේ දවසේ සූත්‍ර දේශනාව ඉදිරිපත් වෙන්නේ. එතකොට මේකට භාග්‍යතුන් වහන්සේ ආරම්භය අරගන්නේ මේ විදිහට කියනවා, මහණෙනි අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ පැහැදීම් තුනක් තියෙනවා. මෙන්න මේ අග්‍ර වූ පැහැදීම් තුන තමයි භාග්‍යතුන් වහන්සේ එකින් එක ගෙන හැර දක්වන්නේ. එතකොට පළවෙනියටම කියනවා මෙන්න මෙහෙම දෙයක්. අපා දෙපා සිව්පා බහුපා ඇති සත්වය අතරින් මේ පාද නැති, දෙපා සිව්පා ඇති, ඒ වගේම බහුපා ඇති යම්තාක් සත්වයෝ මේ ලෝකේ ඉන්නවද, ඒ සත්වයෝ අතරින් ඊළඟට රූපී ස්වභාවයක් ඇති, ඒ වගේම අරූපී ස්වභාවයක් ඇති මේ සත්වයෝ ඉන්නවද, ඊළඟට සංඥාව ඇති, සංඥාව නැති, ඒ වගේම නේව සංඥී නා සංඥීව වූ යම්තාක් සත්වයෝ මේ ලෝකේ ඉන්නවද, ඔන්න ඔය විදිහට විවිධ ආකාර ස්වභාව, සත්ව ස්වභාව අඳුනලා දෙනවා. මෙන්න මේ ආකාර සත්වයෝ ඉන්නවද මේ ලෝකේ, ඔවුන් අතුරින් අග්‍ර ශ්‍රේෂ්ඨ තැනැත්ත තමයි තථාගතයන් වහන්සේ. අනේ අග්‍රතැන පැහැදීමක් ප්‍රසාදයක් කෙනෙක් ඇති කරගත්තොත් අන්නේ කෙනාට අග්‍ර වූ විපාකයක් එයින් ලැබෙනවා. ඔන්න ඒ විදිහේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ පළමුව ඉදිරිපත් කරන්නේ. එතකොට මේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කර ගැනීම තමයි පළවෙනිම අග්‍ර පැහැදීම විදිහට භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. අර මේ ලෝකේ යම්තාක් සත්වයෝ ඉන්නවද, අර පා අනුව වෙනස් වෙන සත්වයෝ ඉන්නවද, රූපී ස්වභාව අරූපී ස්වභාව අනුව වෙනස් වෙන සත්වයෝ ඉන්නවද, සංඥාව ඇති නැති ඒ වගේම නේව සංඥී නා සංඥී වූ සත්වයෝ ඉන්නවද, මේ සියලු සත්වයන් අතරින් තථාගත තෙමග්‍ර වෙනවා. අන්න එවැනි කෙනෙක් ගැන පැහැදීමක් ඇති කරගත්තොත්, ප්‍රසාදයක් ඇති කරගත්තොත්, අන්න ඒක අග්‍ර විපාක දෙන ප්‍රසාදයක් කියලා බුදුරජාණන් වහන්සේ පළමුව මතක් කරනවා. ඊට පස්සේ දෙවැනි කරුණ ඉදිරිපත් කරනවා. එතෙන්දි කියන්නේ මොකද්ද? අන්න හේතු ප්‍රත්‍යයෙන් උපන් ඒ යම් ධර්මයක් තියනවාද, ස්වභාව ධර්මයන් තියනවාද, අන්න ඒ ධර්මයන් අතරින් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයම උතුම් වෙනවා. අන්න මද මාන මද තියනවාද, ඒවා කපාදාන, කාමාදී පිපාසයන් තියනවාද, ඒවා සංසිඳුවන, සංසාර වටය සිඳින, තෘෂ්ණාව ක්ෂය කරන, මෙන්න මේ ධර්මයම මේ සියලු දහම් අතරින් ශ්‍රේෂ්ඨ දහම බවට පත් වෙනවා, අග්‍ර දහම බවට පත් වෙනවා. අන්න ඒක නිසා එවැනි තැනක එවැනි දහමක් කෙරෙහි යම් කෙනෙක් හිත පහදවා ගන්නවාද, ඒ කෙනා අග්‍ර වූ විපාකයක් ලබනවා කියලා ඔන්න ප්‍රකාශ කරනවා. හරිද? එතකොට දෙවැනිව හිත පහදවා ගැනීමක් ගැන තමයි මේ කියන්නේ. දෙවැනි අග්‍ර හිත පහදවීම තමයි මේ කියන්නේ. ඊට පස්සේ තෙවනුව සඳහන් කරනවා මෙන්න මේ පිරිස් පිළිබඳ කියනවා. සංඝ වූ හෝ ඝන වූ හෝ යම් පිරිසක් ඉන්නවද? දැන් සංඝ කිව්වහම 4 දෙනෙක්, ඊළඟට ඝන කිව්වහම 2 දෙනෙක් 3 දෙනෙක්, ඔන්න ඔය විදිහේ අර්ථ දැක්වීමක් තමයි තියෙන්නේ. එතකොට එක්කෙනෙක්කට වැඩිය බහුල වන 2 දෙනෙක් 3 දෙනෙක් හෝ 4ට වැඩි හෝ සංඝ ඝන, අනේ විදිහේ පිරිසක් ඉන්නවද? ඒ වගේ පිරිස් අතරින්, ඒ වගේ කල්ලි අතරින් අන්න මේ භාග්‍යතුන් වහන්සේගේ සංඝයාම අග්‍ර වෙනවා. පුද්ගල යුගල 4ක් විදියට හඳුන්වන, එහෙම නැත්නම් පුද්ගල වශයෙන් ගත්තොත් 8 දෙනෙක් විදියට හඳුන්වන මෙන්න මේ ශාසනයේ හික්මෙන පිරිසක් ගැන බුදුරජාණන් වහන්සේ මතක් කළා. අන්න ඒ පිරිස තමයි මේ පිරිස් අතරින් අග්‍රම පිරිස. අන්න යමෙක් ඒ පිරිස ගැන පැහැදීමක් ප්‍රසාදයක් ඇති කරගන්නවද, ඒ තැනැත්තා අන්න ඒ පැහැදීම ප්‍රසාදය හේතුවෙන් අග්‍ර වූ විපාකයක් ලබනවා කියලා ඔන්න විදියට බුදුරජාණන් වහන්සේ 3 වෙනි කරුණත් මතක් කරනවා. මෙන්න මේ විදියට ශ්‍රේෂ්ඨ වූ අග්‍ර වූ පැහැදීම් 3ක් ගැන තමයි කියන්නේ. ඒ පැහැදීම් 3 තමයි මතක් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ කරුණු කිහිපයක් තමයි මේ දවසේ සූත්‍ර දේශනාවට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ යම් ගාථා කිහිපයකින් මේක තවදුරටත් විස්තර කරන්න, පැහැදිලි කරන්න භාග්‍යතුන් වහන්සේ යොමු වෙනවා. අපේ අදහසක් නැහැ ඒ ගාථා මෙතෙන්ට සම්බන්ධ කරගන්න. නමුත් මේ කරුණු විදිහට ගත්තොත් මෙන්න මේ කරුණු 3 තමයි මෙන්න මේ විදිහේ ප්‍රසාදයක්, මේ විදිහේ අග්‍ර ප්‍රසාදයක් ඇති කර ගැනීම අග්‍ර විපාකයක් සඳහා හේතු වෙන බව තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේ සඳහන් කරන්නේ. එතකොට අන්න මේ ලෝකේ මිනිස්සු කෙරෙහි, විවිධ දේවල් කෙරෙහි යම්තාක් ප්‍රසාදයක් පැහැදීමක් කෙනෙක් ඇති කරගන්නවාද ඒ පැහැදීම් අතරින් මෙන්න මේ පැහැදීම්ම අග්‍ර වෙනවා උතුම් වෙනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන්න. එතකොට අර මම කලින් සඳහන් කරා වගේ අපි යම් යම් තැනක හිත පහදවා ගන්නවාද ඒ තැනට අනුව ඒ පුද්ගලයාට අනුව ඒකෙන් ලැබෙන ආනිසංස වෙනස් වෙනවා. සමහර විට ආනිසංස වෙනුවට අර විදිහේ දුක් විපාක ලබන්න සිද්ධ වෙනවා. මොකද උනේ වැරදි තැනක වැරදි දෙයක් කෙරෙහි පහදවාගත්ත හිත. ඒකෙන් සැපයක් ඒකෙන් සහනයක් හොයන්න බලාපොරොත්තු වුණා. නමුත් ඒ හැම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට විපතක් කරදරයක් තමයි මතුවලා එන්නේ. දැන් අපි මේ ලෝකයේ මිනිස්සු දිහා බැලුවොත් මේ කොයි කෙනත් මොනම ක්‍රමයකට හරි මොනම උපක්‍රමයකින් හරි හොයන්නේ එකම දෙයක්. මේ හිත තුළ සැනසීමක් වගේ දෙයක් තමයි මේ හොයන්නේ. හරිද? ඒක විවිධ උපක්‍රම වලින් විවිධ දේවල් කෙරෙහි හිත පහදවාගෙන බලනවා මේකෙන්වත් මට සැනසීමක් ලැබෙවිද කියලා. මේකෙන්වත් මට මේ විදියට හිත සනසගන්න ලැබෙවිද කියලා. එතකොට කෙනෙක් මත්ද්‍රව්‍ය වල හිත පහදවාගෙන ඒකෙන් සැනසීමක් හොයනවා. තවත් කෙනෙක් මේ විදිහේ රැකී රක්ෂා වගේ දේවල් ඒ වගේ හිත පහදවාගෙන ඒකෙන් සැනසීමක් හොයනවා. තව කෙනෙක් අධ්‍යාපනයේ හිත පහදවාගෙන ඒකෙන් සැනසීමක් හොයනවා. තවත් කෙනෙක් සමහර විට විවිධ වෙනත් දේවල් කෙරෙහි හිත පහදවාගෙන ඒකෙන් සැනසීමක් හොයනවා. එතකොට කවුරු කොහොම හෙව්වත් කොතන හෙව්වත් අන්තිමට බැලුවොත් හැමෝම හොයන්නේ එකම දෙයක්. එකම දෙයක් මේ මිර මුදල් හම්බ කරමින් ඒවා එක්රැස් කරමින් කෙනෙක් හොයන්නෙත් ඒ දේම තමයි. බැලුව බැල්මට නිකම් පේන්නේ නෑ එයා එහෙම එකක් හොයනවා කියලා. නමුත් අන්තිමට බැලුවොත් එයාත් ඒ පරීක්ෂාවෙන් හොයලා තියෙන එහෙම දෙයක්. ඊට පස්සේ ඔය මද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්න ඒ කට්ටිය දිහා බැලුවහමත් ඒගොල්ලොත් හොයන්නේ ඒ වගේ දෙයක්. මේ හිත නිවා ගැනීමක් හිත සනසා ගැනීමක් තමයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. සතුටින් ගත කරන ජීවිතයක් තමයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා විවිධ උපක්‍රම විවිධ දේවල් කෙරෙහි විවිධ පුද්ගලයෝ කෙරෙහි අර විදියට සද්ධාාවක් නැත්තම් පැහැදීමක් ඇති කරගන්නවා. නමුත් ඒවෑන් ලැබෙන විපාක ඒ නිවැරදි පැහැදීමක්ද වැරදි පැහැදීමක්ද මත පදනම් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ අන්න හිත පහදවා ගන්න කැමතිනම් මනාපනම් හිත පහදවා ගත යුතු නියම තැන තමයි මේ පෙන්නුම් කරන්න. මේ විදිහට මේ යම් තාක් සත්වයෝ ඉන්නවද අපා දෙපා මේ රූපී අරූපී ඒ විදිහේ සත්වයන් අතරින් තථාගතයන් වහන්සේ අග්‍ර වෙනවා. අන්නේ අග්‍ර තැන හිත පහදවා ගන්න. යම් තාක් ධර්මයන් තියෙනවද ඒ දහම් අතරින් මෙන්න මේ බුදුන් දේශනා කරන දහමම අග්‍ර වෙනවා. එතන හිත පහදවා ගන්න. යම් තාක් පිරිස් ඉන්නවද ඒ පිරිස් අතරින් මෙන්න මේ භාග්‍යතුන් වහන්සේගේ භික්ෂු සංඝයා වහන්සේලාම අග්‍ර වෙනවා. අන්න එතන හිත පහදවා ගන්න කියලා මෙන්න මේ විදිහට අග්‍ර පැහැදීම් තුනක් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ගෙනහැර දක්වනවා. ඉතින් එන්නේ විදිහේ පැහැදීමක් අපිට ඇති කරගන්න පුළුවන් නම් ඒක අපිට බොහෝ අග්‍ර වූ විපාක ලබා දෙන සුළුයි. ඒ පැහැදීම් ඇති කරගන්න ස්වභාවය තැන ඒ පුද්ගලයන් පිරිස මත මෙන්න ඒකට අනුරූපී වූ ප්‍රතිඵලයක් විපාකයක් කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. ඉතින් එන්නේ ඒ වගේ පැහැදීමක් ඇති කරගනිමින් කල්ගෙවන්න උත්සාහ දරන ඒ විදිහට පරීක්ෂාවක යෙදෙන පිරිසක් තමයි. ඉතින් මේ රැස්වලා ඉන්න පිරිසත් ඔය තම තමුන් භාවනාවක් පුහුණුවක් වඩනවා පුරුදු කරනවා. ඒක මේ විදිහට හුරු කරනවා කියන්නේ අන්න ඒ පැහැදීම තමයි. අපිට හැකි පමණින් මෙන්න මේකී පැහැදීම අපි ඇති කරගෙන ඉන්නවා. මේ කරන භාවනාවක් පුහුණුවක් කෙරෙහි පැහැදීමක් ඒ විදිහ විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා නම් ඒක මෙන්න මේකී අග්‍ර ප්‍රසාද තුනේ එකතුවක් කියලා අපිට කියව හැකියි. මේ තුනේ එකතුවක් බුදුන් වගේම ධර්මයේ වගේම සංගයා කියන මේ තුනේ සම්ප්‍රයුක්තයක් වගේ තමයි එකතුවක් වගේ තමයි අපි මේ කරන පුහුණුව. ඒ පුහුණුවේදී යම් යම් විදියට පොඩි පොඩි උස් පහත් වීම වෙන්න පුළුවන්. කලකට ඔන්න කෙනෙක් බොහොම මනාපෙන් සම්බන්ධ වෙලා හිත පහදවාගෙන කටයුතු කරගෙන ඉන්නවා. තවත් කලකදී ඔන්න පොඩ්ඩක් හිත බිඳිලා තරහ වෙලා දුරස් වෙලා ඉන්නවා. නමුත් මේ ලඟ වෙලා කටයුතු කරගෙන ඉන්දියත් දුරස් වෙලා කටයුතු කරගෙන ඉන්දියත් ඒ කොහොම ඉන්දියත් ඉතින් බොහෝ දුරට මේ පුහුණුවේ යෙදෙන ගමන්නේ කල් ගෙවන් මේ විදිහට නිතිපතා සක්මනක් පරියන්කයක් විදිහට මේ පුහුණුවේ යෙදෙනවා. නැවත නැවත ඒ විදිහට උත්සාහ කරනවා. අන්න කලකට බොහොම මනාපෙන් හිත පහදවාගෙන මේ පුහුණුව කරනවා වෙන්න පුළුවන්. කලකට ටිකක් අන්න අකමැත්තෙන් වගේ එපා වෙලා වගේ මේ පුහුණුව කරනවා වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහේ පොඩි පොඩි උස් පහත් වීම් තිබුණත් අන්න අපි කවුරු කවුරුත් නිතිපතා ටිකෙන් ටික මෙන්න මේ පැහැදීම තමයි නැවත නැවත ප්‍රගුණ කරන්නේ. එහෙම කරගෙන යන කෙනෙක්ට අන්න මුලදී නොතිබුණත් ටිකෙන් ටික විශ්වාසය තහවුරු වෙනවා. මේක තමයි ඒකායන වූ මාර්ගය කියලා. දැන් ඊයේ හවස ඒ යම් පිරිසකට ওই දායක පිරිසකට පොඩි සතිපාසල වැඩසටහනක් කරා. ළමයි ටිකකුත් ඉඳියා. ඉතින් ඒ කට්ටියගෙන් මේ පුහුණුව ගැන මතක් කරලා අහලා බලනකොට ඒගොල්ලෝ කලින් පාරත් සම්බන්ධ වෙලා තියෙන පිරිස්. ඉතින් මම ඇහුවා නිතිපතා පුහුණු වෙනවද නැත්තම් අවුරුද්දකට පාරක් ඇවිල්ලා පුහුණු වෙන පිරිසක්ද කියලා. අනේ අපරාදි ගන්න බෑ. මේ කිව්වා අවුරුද්දකට සැරයක් ඇවිල්ලා පුහුණු වෙන පිරිසක් ස්වාමීන් වහන්සේ අපි කියලා. නේද? අවුරුද්දකට වරක් දාණයට ආපුවාම ඊට කලින් දවසේ හවස ඔන්න මේ විදිහට පුහුණුවක් සිද්ධ කරනවා. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝගේ ප්‍රමුඛතා එහෙම නැත්තම් පැහැදීම් තියෙන්නේ වෙන වෙන තැන්වල. නේද? මේ කෙරෙහි පැහැදීමක් තවම එහෙම නැහැ. තියෙනවා නම් අවුරුද්දකට වරක් පුරුදු වෙන්න හේතුවකුත් නැහැනේ. ඒක නිසා අන්න අපි ගත්තොත් නිතිපතා ටිකෙන් ටික සක්මනක් පරියන්කයක් ඒ විදිහේ පුහුණුවක් අපි සිද්ධ කරනවා නම් ඒකේ අදහස තමයි අන්න මේ අග්‍ර වූ පැහැදීමක් ඇති කරගෙන තියනවා, ඒක ශක්තිමත් කරගෙන තියනවා කියන දේ. ඒතෙන්දි බැලුව බැලමට පේන්නේ නැහැ මේ බුදුන් කෙරෙහි පැහැදීමක්ද, ධර්මයේ කෙරෙහි පැහැදීමක්ද, සංඝයා කෙරෙහි පැහැදීමක්ද කියලා. නමුත් අන්න අර සක්මනක් පරියන්කයක් ඒ කෙරෙහි පැහැදිලා ඒ කෙරෙහි විශ්වාසෙන් නිතිපතා කරනවා කියන්නේ මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන මේ ශ්‍රේෂ්ඨ වූ අග්‍ර වූ මේ පැහැදීම් තුනේ එකතුවක් වගේ තමයි. ඒක නිසා අපේ ජීවිතවල හැකි පමණින් ටිකෙන් ටික මේ දේ සිද්ධ කරන්න බලන්න ඕනේ. ඒක වැදගත්. මම කියන්නේ හැමදාම මනාපෙන්ම කරන්න පුළුවන් කියලා. මම කියන්නේ උස් පහත් නොවි එකම විදිහට කරගෙන යන්න පුළුවන් කියලා. කලකට ප්‍රිය වෙනවා, කලකට අප්‍රිය වෙනවා. කලකට උස් වෙනවා, කලකට පහත් වෙනවා. කමක් නැහැ. නැවත නැවත මේ උස් පහත් වීම අතරේ දිගට පැවැත්වීමක් කියන එක අමුතුම ශිල්පයක්. ඒක අද කාලේ ලෝකේ බොහොම වටිනා විදියට හඳුන්වන පුද්ගල ගුණාංගයක් කියලා අපිට කිව්ව හැකි. කන්සිස්ටන්සි කියන දේ. ඕනම දෙයක් දිගට කරගෙන යාම තුළින් තමයි ඒ දේ ජය ගන්න පුළුවන් වෙන්නේ. රැකී රක්ෂාවකට ගියත් අධ්‍යාපනයකට ගියත් ඒ උස් පහත් වීම අතරේදී මේක දමලා ගහලා යන්න ගියොත් ඉතින් ඒ විදිහේ ජය ගැනීමක් හම්බ වෙන්නේ නැහැ. ලං කරගන්න අමාරුයි. ඉතින් ඒකින්ද රැකී රක්ෂාවක වුණත් මේ දිගට මේ වැඩේ කරගෙන ඉන්නවා කියන එක හරිම අමාරු, කෙනෙක්ට නිකන් හිතා ගන්න අමාරු ශක්තියක්. ඒක නිකන් අතිමානුෂික ගුණාංගයක් වගේ මේ ගත්ත දෙයක් උස් පහත් වීම අතරේ නමුත් දිගට කරගෙන යනවා. අඩුපාඩු අතරේ නමුත් දිගට කරගෙන යනවා. නොනවත්වා මේ ගැන අපේක්ෂාවෙන් කල් ගෙවනවා කියන එක ලේසි නෑ. අපි ගොඩාක් වෙලාවට එන්නේ මොකද්ද, එක්කෝ කෙනෙක් කෙරෙහි පිට බිඳෝගෙන එයා නිසා තරහ වෙලා අර තියෙන ඔක්කොම දමලා ගහලා යනවා. එහෙම නැත්තම් අර මොකක් හරි සිදුවීමක් කෙරෙහි හිට බිඳෝගෙන ඒ සිදුවීම නිසා අර ටික එපා වෙලා අතහැරලා දානවා. කෙනෙක් අපි මිනිස්සු පර්ෆෙක්ට් විදියට ඉන්න එකක් නැහැ. සිදුවීමුත් අපි බලාපොරොත්තු වෙන විදිහටම වෙන එකක් නැහැ. නමුත් අන්න ඒවා මත පදනම් වෙලා මේ තමුන් කරන පුහුණුව අතහැරලා දැම්මොත් ඒක එපා වුණොත් අන්න මොකද වෙන්නේ, අර නිකන් අර ජෝතිපාලගේ භාෂාවෙන් කියනවා නන්නේ නිකන් මූණත් එක්කලා තරහා වෙලා නිකන් නාය කපා ගත්තා වගේ වැඩක් තමයි. දැන් අර පහුගිය දවසක ඔය කොළඹයේ වැඩසටහනකට සම්බන්ධයෙන් ගියාම ඒ දවල් දානේ පූජා කරන ඒ ගෙදර කට්ටිය ඒ වයසක ජෝඩුවක් තමයි ඉන්නේ. ඒ දෙදෙනා අම්මෝ පුදුම නිකන් මේ උනන්දුවකින් ඒ වැඩේ කරනවා. අර නිකන් අර ඒ දවස්වල අර මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දායක දායිකාව වගේ තමයි. නිකන් ඇඳ පැළඳගෙන ලෑස්ති වෙලා පේ වෙලා තමයි ඉන්නේ බලාගෙන. නෑ ඉතින් එහෙම වැඩ කටයුතු කරනවා. එතකොට ඒ මහත්තයා දවසක් කියනවා මේ ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල මේ 300-400 භික්ෂුන් වහන්සේලාට දන් දෙනවලු. මේ කොල්ලොම 4 දෙනෙක් ඒ ළමයින්ගේ අතින් තමයි මම දානේ පූජා කරන්නේ. එතකොට හාමුදුරුව අනුමෝදනාවට කියනවා මේ පින්වන්ත පුතු මේ විදිහේ පින්කම් සිද්ධ කරන්න පෙරමුණ අරගෙන තියෙනවා. මේ පොඩි දරුවෝ මේ විදිහට කැප වෙලා මේ වැඩ කටයුතු කරනවා කියලා හාමුදුරුව එහෙම තමයි අනුමෝදනාවට කියන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ කාලයක් තිස්සේ ඔහොම කරගෙන යනකොට මේ දරුවෝ ලොකු වෙනකොට ඒගොල්ලෝ මේ භික්ෂුන් වහන්සේලා ආශ්‍රය කළාම ඒගොල්ලොන්ගේ අඩුපාඩු දැකලාම මේ ශාසනය මේ පැහැදීම අඩු වුණා කියලා. දැන් කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් වචනිකින්වත් අනුග්‍රහ කරන්නේ නැහැ. දැන් අහනවලු ඇයි ඔය වගේ කට්ටියට දන් දෙන්නේ කියලා. මේ කියන්නේ ඉතින් ආශ්‍රය කරපු කට්ටියගේ පිරිස්වල අඩුපාඩු දැක්කා වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි වැඩ කටයුතු කරන්නේ කියලා දැක්කා වෙන්න පුළුවන්. හැබැයි අන්න ඒ අඩුපාඩු දැක්ක නමුත් එහෙම දේවල් තිබුණු නමුත් මේ ශාසනය කෙරෙහි පැහැදීම දුරු කරගත්තොත් අන්න මොකද වෙන්නේ, තමුන් තමුන්ටම කරගත්ත විපතක් බවට ඒකපත් වෙනවා. අර පුද්ගලයේගේ අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. අර විදිහට සිදුවීමක් යම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා නෙමෙයිනේ අපේ ප්‍රමුඛතාවය අපි තියාගෙන ඉන්නේ. ඒ වෙනුවට මේ භාග්‍යතුන් වහන්සේ තමයි අපි ඉදිරියේ තියාගෙන ඉන්නේ. ඊළඟට ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දහම තමයි අපි අගය කරන දේ. ඒ දහම අනුගමනය කරන අර විදිහට අර පුද්ගලයන් නම් 8ක් යුගල 24ක් විදිහට හඳුන්වන අන්නේ පිරිස තමයි මේ සංඝයා විදිහට මේ ඉදිරියෙන් තියාගෙන ඉන්නේ. එතකොට අර කොහෙදෝ යන කෙනෙක් ගැන හිත අපහදවාගෙන කොහෙද යන සිදුවීමක් නිසා කලකිරිලා මේ ප්‍රතිපදාවේ මේ ශාසනය කෙනෙක් කලකිරෙනවා නම් ඉතින් ඒක ඉතින් ඒ තමුන්ටම කරගන්න පුළුවන් හොඳම විපත තමයි. ඒ වෙන කෙනෙක් මත පදනම් වෙලා මේක අපි කරන්න බැහැනේ. වෙන කෙනෙක්ගේ අඩුපාඩු නිසා අපිට විපතක් කරගන්න බැහැනේ. ඉතින් ඒක තමයි ඒ දරුවෝ කරගෙන තියෙන්නේ. ඉතින් අර මහත්තයා කියනවා මේ විදිහට මේගොල්ලෝ කියනවා අපිට දැන් වචනකින් අනුග්‍රහයක් නැහැ. දැන් දරුවෝ ලොකු වෙලා ඒගොල්ලෝ අර විදිහේ මතවාද තමයි දරන්නේ කියලා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. උන නමුත් ඒත් ගුණ දහම් පුරුදු කරන්න උත්සාහ ගන්න ඒ විදිහේ තියෙන පිරිසක් ඉන්නවනේ. තාමත් මේ දහම තියෙනවනේ. තාමත් මේ විදිහේ පුහුණුවක ප්‍රතිපදාවක යෙදිලා ඉන්නවනේ. ඉතින් ඒ නිවැරදි දැක්ම බැල්ම හදාගත යුතුයි. එහෙම නැත්නම් අර එක කෙනෙක් නිසා එයාගේ ක්‍රියාවලියක් නිසා අපි පිරිහිලා අපි මේ තියෙන ප්‍රසාදය අත්හැරගත්තොත් ඒක තම තමුන්ට කරන්න පුළුවන් ලොකුම විපතක් තමයි. දැන් පහුගිය දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ යම් පිරිවෙන් වැඩසටහනකට සම්බන්ධ වෙලා හම්බු වෙලා ඒ ස්වාමීන් වහන්සේ මරු විස්තරයක් කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ මේ කරගෙන යනකොට මේ වටපිටාවෙන් එන බාධා ගැන තමයි කිව්වේ. ඒ බාධා ඉවසගෙන දරාගෙන කරගෙන යාම තමයි ක්‍රමවේදය කියලා කියන්නේ. මොකද මේ ස්වාමීන් වහන්සේ කියනවා ඒ කොහේ හරි පිරිවෙනක ඒ වැඩ කරන කාලෙක ඒ අහලා තියුණලු තවත් භාවනා මධ්‍යස්ථානයක්. එතන ඉඳලා තියනවලු මේ ස්වාමීන් වහන්සේ වගේ තව ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට ඒ භාවනා මධ්‍යස්ථානයේ ඉඳපු මේ හාමුදුරුව අර කොටුවක් පයින්න ගිහිල්ලා කියලා කිව්ව හැක් නේද? මේ එහෙම දෙයක් කරන්න ගිහිල්ලා මේ තාපෙන් පැනලා යනකොට ඒ ජයනුගේ නාම ඔත්තුවක් දීලා ඒ පිරිසකට ගෙදර පිරිසට වෙන්නේ නැති මෙන්න මෙතනින් පැනලා ඔය හාමුදුරුව එනවයි කියලා. ඉතින් අර තාපෙන් පයින්කොටම කෙනෙක් එතන සැඟවිලා ඉඳලා කකුල් දෙකට ගහලා ඒ වේදනාව දරාගෙන දිව්වට මේ අල්ලගෙන කොමාරි අල්ලගෙන ගිහි ඇඳුම් ඇඳගෙන ඉඳී ඒ ගම පුරාම අරගෙන ගිහිල්ලා අර නිග්‍රහ කරමින් පහර දෙමින් ගම පුරාම අරගෙන ගිහිල්ලා අන්තිමට අර මධ්‍යස්ථානයට අරන් ආවලු. අරන් ආවට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ එතන ඉඳපු මේ හාමුදුරුවන්ව අදම පිට වෙලා යන්න කියලා යැව්වලු. ඉතින් ඔහොම සිදුවීමක් ඒ භාවනා මධ්‍යස්ථානේ වෙලා තියෙනවා. දැන් මේ කතාව කියන ස්වාමීන් වහන්සේගේ හැඩරුවත් අර සිදුවීමට අහුවෙච්ච හාමුදුරුව වගේලු. ඉතින් මේ හාමුදුරුව සාමාන්‍යයෙන් අර පිරිවෙනේ ඒ වැඩ කටයුතු වලට යනකොට අර ගමේ ළමයි ඉස්කෝලේ යන ළමයි ඒ පාරේ හම්බ වෙන පිරිස් මේ ස්වාමීන් වහන්සේට වැඳලා යනවලු. නමුත් මේ දැන් මේ සිදුවීම වෙලා යනකොට දැන් මේ හාමුදුරුවන්ව පටලෝගන අර සිදුවීමට අහුවෙච්ච හාමුදුරුව විදිහට කවුරුත් දැන් වඳින්නේ නැහැලු. ඊට පස්සේ කඩමණ්ඩිවල මේ දොස් කියනවලු බනිනවලු ඔය යන්නේ වලත්තයා ඕක තමයි කිය කිය යබයිනවලු. ළමයි ඉස්කෝලේ තාප්පේ ලීලා කියනවලු අයියට ඊයේ හොඳට කන්න හම්බුණා නේද කියලා. ඉතින් ඔන්න හොම මාසයක් වගේ කාලයක් පුරාවට මේ විදිහේ නොයෙකුත් නිග්‍රහ වලට ලක් වෙලා තියෙනවා. ඉතින් පස්සේ තමයි ඒ පිරිසත් ඒ ගමේ පිරිසත් තේරුම් අරන් තියෙන්නේ මේ ඒ සිදුවීමට අහුවෙච්ච හාමුදුරු නෙමෙයි මේ වෙනත් හාමුදුරු කෙනෙක් කියලා. ඉතින් එදා ඇවිල්ලා පිරිසක් ඉදියට කියලා කතා කරලා සමාව ඉල්ලලා වැන්දලු එදාත් මේ ස්වාමීන් වහන්සේ මුකුත් නොකිය සෝපත් වේවා කියලා ඇවිල්ලා. ඉතින් එතකොට ඒ විදිහේ දේවල් වලට ඒ විදිහේ සිදුවීම් වලට අහුවෙන ලක් වෙන පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි මේ ශාසනයේ තවත් උත්සාහයෙන් නමුත් අමාරුවෙන් නමුත් මේ වැඩ කටයුතු කරගෙන යන්න උත්සාහ දරන නිවැරදිව හික්මෙන් උත්සාහ දරන පිරිසක් ඉන්නවා. ඒ සුදුසු තැන ගැන අපේක්ෂාවෙන් සුදුසු තැන ගැන විශ්වාසයෙන් මේ පුහුණුව කරගෙන ගියොත් ඒක කාට කාටත් යහපත පිණිස හේතු වේවි. එහෙම නැත්නම් අර කෙනෙක් නිසා අපහැදිලා යම් සිදුවීමක් නිසා අපහැදිලා විපතක් කරගත්තොත් ඉතින් ඒක තම තමුන්ට තමයි විඳ දරා ගන්න වෙන්නේ. තම තමුන්ට තමයි විපත සිද්ධ වෙන්නේ. ඒක නිසා ඔය අඩුපාඩු වගේ දේවල් එදාත් ශාසනෙත් තිබිලා තියෙනවා. අද විතරක් නෙමෙයි. හරිද? ඒ පිරිහෙච්ච පිරිස් එදාත් ශාසනෙ ඉඳලා තියෙනවා. හරිද? නොයෙකුත් සිදුවීම් බුදුරජාණන් වහන්සේට පවා මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔය සුන්දරිකා පරිබ්‍රාජිකාව කතාව එහෙම මේ ඒ උපක්‍රමයක් විදිහට අටෝ පුගලක්නේ. ඒකෙදී ඒ කාන්තාව ඒ පරිබ්‍රාජිකාව මරලා දූෂණය කළා. දාලා තිබ්බහම ජේතවනාරාමේ අර ඔක්කොම ගමෙන් ඒ වටපිටාවෙන් චෝදනාව එල්ල වෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ඒ සංඝයා වහන්සේලට. එතකොට යණ යන තැන නිග්‍රහ කරනවා. නිග්‍රහ කරනවා. ඉතින් ඒ වගේ සිදුවීම් මේ කාලෙත් වෙලා තියෙනවා. ඊට පස්සේ යම් යම් අඩුපාඩු සහිත පිරිස් ඒ කාලෙත් ශාසනය ඉඳලා තියෙනවා. ඉතින් එහෙම ඉඳියයි කියලා මුළු ශාසනය මේ පා වුණොත් නේද? අර කී විදියට අග්‍ර වූ ප්‍රසාදය විනාශ කරගත්තොත් ඒක ඉතින් තම තමුන්ට කරගන්න විපතක් බවටම පත් වෙනවා. ඒක නිසා නිවැරදි බැල්මෙන් නිවැරදි විශ්වාසයෙන් මේක කරගෙන යාම වටිනවා. එහෙම කරගෙන ගියොත් අන්න මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන විදිහට මේ අග්‍ර වූ විපාකයක් සඳහා මේ අග්‍ර වූ පැහැදීම හේතු වෙන්න පුළුවන්. හේතු වෙන්න පුළුවන් අර විදිහට මේ කවුරු කවුරුත් ලං කරගන්න බැරි වුණු, කාටවත් ලබා ගන්න බැරි වුණු වටිනා සැනසීමක් විවේකයක් අන්න මේ තම තමුන්ට ලං කරගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන්. මොකක් නිසාද? අර කී විදිහේ ක්‍රමානුකූල පැහැදීමක් දිගට පැවැත්වීම නිසා. ඒ පැහැදීම අනුව මේ පුහුණුවක ක්‍රමයෙන් යෙදීම නිසා ඒක කරගෙන කරගෙන යා යුතුයි. එහෙම කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ? තමුන්ගේ ඒ ශක්තිය දියුණු වෙනවා. දැන් අපි හිතුවොත් දැන් භාවනාවක් පුහුණුවක් අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් අරගත්තොත් එයා ඇත්තටම බොහොම පිළිවෙලට මේ පුහුණුව සිද්ධ කරනවා වෙන්න පුළුවන් නේද? සක්මනත් පරයන්කෙත් බොහොම පිළිවෙලට සිද්ධ කරනවා. හුස්මට අවධානය පිහිටවාගෙන හුස්මත් එක්ක යාළු වෙලා බොහෝ වෙලාවක් කල් ගෙවන්න පුළුවන්. පතුලේ අවධානය පිහිටවාගෙන පතුලත් එක්ක අවධානෙන් බොහෝ වෙලාවක් කල් ගෙවන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ආධුනික කෙනෙක්ගේ නැත්තම් යම් මුල්ලාවදීදී අපිට දකින්න පුළුවන් මේ පුහුණුව හරිම පිළිවෙලයි කියලා. හරිද? හරිම පිළිවෙලින් ක්‍රමානුකූලව මේ දේ සිද්ධ කරගෙන යන බව දකින්න පුළුවන්. හැබැයි අපි හිතමු මේ යම් අවධියක් තියෙනවා, මේ අවධානය හුස්මේ තියාගන්න බැරි, එහෙම නැත්නම් හුස්ම පිළිබඳ අපේක්ෂාව ගිලිහෙන අවධියක් තියෙනවා. පතුලේ තියන්න බැරි පතුල පිළිබඳ අපේක්ෂාව ගිලිහෙන අවධියක් තියෙනවා. මේ අවධියේදී මේ කෙනා කියනවා මේ හුස්ම තියෙන බව නම් හැබෑව, බැලුවොත් හුස්ම පේන බවත් හැබෑව, හැබැයි මගේ හිත හුස්මේ රඳන්නේ නැහැ. පතුල දැනෙන බව හැබෑව, බැලුවොත් පතුල අන්න අල්ල ගන්න පුළුවන් බව හැබෑව, හැබැයි මගේ හිත පතුලේ රඳන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ පිළිවෙල අපිළිවෙල වෙන සන්ධිස්ථානය තමයි මෙන්න මේ අවස්ථාව. මේ හුස්මේ හිත රඳන්නේ නැති අවස්ථාවක්, පතුලේ හිත රඳන්නේ නැති අවස්ථාවක් මතුවෙලා එනවා. අන්න මොකද වෙන්නේ? අර වෙනදාට නිකන් පිළිවෙලට ක්‍රමානුකූලව කරගෙන ගියපු පුහුණුවක් අන්න අපිළිවෙල වෙනවා. ඒක නිකන් මහා නිකන් අවුල් ජාලාවක් බවට පත්වේගෙන යනවා. එතකොට මෙන්න මේක ගොඩ දෙනෙක් හිතනවා, කල්පනා කරනවා මේක පුහුණුව වැරදිලා කියලා. මට කාගේදෝ බලපෑමක් එල්ල වෙලාද කොහෙදෝ, මට මොකද්දෝ වරදක් වෙලාද කොහෙදෝ, ඒක නිසා මගේ පුහුණුව භාවනාව අවුල් ගියා කියලා තමයි කෙනෙක්ට හිතෙන්නේ. නමුත් ඇත්තටම ඔය තියෙන්නේ නිවැරදි විපස්සනාවක් දිහාවට මේ භාවනාව හැරවෙන සන්ධිස්ථානය තමයි. ඒ වෙලාවේදී නැවත නැවත කමඨහන් සුද්ධ කරගත යුතුයි. තමුන්ගේ විශ්වාසය පැහැදීම වඩා ගත යුතුයි. ඒ කෙනාට අපි කියනවා ඔය වෙන වැඩේ හරි ඕක පිළිබඳ විශ්වාසයෙන් කරගෙන යන්න කියලා. නැවත නැවත කමඨහන් සුද්ධ කරන්න කියලා. හරිද? අර මෙච්චර කාලයක් පිළිවෙලට වැඩ කරපු කෙනා ඔන්න එයාට දැක ගන්න පුළුවන් මේ පිළිවෙල අවුලක් වියවුලක් බවට පත් වෙනවා. නිකන් ඒක නිකන් මේ අපි කරන පුහුණුවේ වරදක්ද, මගේ වරදක්ද, කාගේ හරි මොකක් හරි බලපෑමක්ද කියලා පවා සැක මතුවෙන්න පුළුවන්. දැන් පහුගිය දවසක කෙනෙක් අහනවා දීර්ඝකාලීන සතිපාසල අනුග්‍රාහිකාවක් අහනවා, ස්වාමීන් වහන්ස මේ අපි දැන් ළමයින්ට එහෙම කියනවානේ, මොකද්ද කියන්නේ? ළමයින්ට එහෙම කියනවා හොඳට අවධානය යොමු කරන්න පුළුවන්, දේවල් ක්‍රමානුකූලව කරන්න පුළුවන්, හොඳට මතක තියාගන්න පුළුවන්, මෙන්න මේ විදිහේ ආනිසංස තියෙනවා මේ සිහිය පුරුදු කිරීම තුළ. ඔන්න විදිහේ අදහසක් අපි මේ ඉස්කෝලවලට ගියාම ළමයින්ට මේ පුහුණු අඳුන්නලා දෙනකොට කියනවා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් කාලයක් තිස්සේ පුරුදු කරනකොට තේරෙන දේ තමයි ඒ ගුණාංග වැඩෙනවද නැත්නම් වෙනස් විදියක දෙයක් වැඩෙනවද කියලා සැකයි කියලා. සැකමතු වෙන්නේ මොකද? ඔන්න ඔය අවධියේදී තමයි අර ක්‍රමානුකූලව පිළිවෙලට කරගෙන යන තාක්කල් පුහුණුව සිද්ධ වෙන තාක්කල් අර ගුණාංග අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. නමුත් මේක විපස්සනාවක් දිහාවට හැරෙනකොට අන්න තේරෙනවා නිකන් අර මහා අවුලක් වියවුලක්. කෙඔස් තමයි. ඒක අවුලක් වියවුලක් බවට පත් වෙනවා. එතකොට මේ අවස්ථාවේ අපි මේ කෙනාට කියනවා මේ අවුලට සාදර වෙන්න. ඕක බාරගන්න. බාරගන්න සූදානම් නැහැ අපේ හිත. අන්න මොකද වෙන්නේ ටික ටික තේරෙනවා මේ නිකන් අර ඔටිස්ටික් සිම්ටම්ස් කියන්නේ නිකන් ඒ වගේ මතුවෙලා එනවා. හිත විසිරෙනවා. එක දෙක අවධානයක් තියාගන්න අමාරු ගතියක් මතුවෙනවා. දේවල් මතකෙන් ගිලිහිලා යන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට සැක සංකා මතුවෙනවා. මේ මොකද්ද මේ වෙන්නේ? මේක හරිද? මේ වෙන්න පුළුවන්ද කියලා ඔන්න ඔය විදිහේ සැක සංකා මතුවෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු අවධියකට පත් වෙනවා මේ පුහුණුව. අර හොඳට ආකූල විදිහට සමාවෙන අනාකූල විදිහට ගලාගෙන ගියපු ගඟ ඔන්න ආකූල බවට පත් වෙනවා. වයිට් වෝටර් වෙනවා. හරිද? එහෙම වුණාම කෙනෙක් හිතනවා අම්මෝ මේක නම් යන්න පුළුවන් එකක් නෙමෙයි. මේකට නම් මුහුණ දෙන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. අන්න මේ පුහුණුවෙන් පලා යාමක් හරි සැක කිරීමක් හරි මොකද මේ වෙලා තියෙන්නේ කියලා හරි ඇත්තටම සැක සංකාවක් මතුවෙන එක සාධාරණයි. නමුත් ඒ වෙලාවේදී වැඩි වැඩියෙන් කමඨාන් සුද්ධ විය යුතුයි. විශ්වාසය තහවුරු විය යුතුයි. මොකක් ගැනද? ඔය කරන පුහුණුව ඔය වෙන විදිය හරි කියලා. ඒක බොහොම පැහැදිලි. හරි. කවදාවත් මේක නිකන් පස්සට යන්නේ රිවර්ස් ගියර් එකක් නෑ. යන්නේ මේ ඉස්සරහට තමයි. අර ඒ දවස්වල අර සින්දුවක තියුනේ නේද? අර හාමු මාත්‍යාගේ කාර් එකයි ගමේ බර කරත් එකුයි අර පාර මැද්දේදී හම්බ වෙලා, වෙල මැද්දේදී හම්බ වෙලා අන්න කියනවා ගන්න ඕයි ඔක පස්සට කියලා. ඈ ඉතින් අර මොකද්ද කියන්නේ? සමා වෙන්න හාමු අපේ රිවර්ස් එකක් නෑ. ගොනාට නෑනේ රිවර්ස් ගියර් එක. ඉතින් කොහොම ගන්න කිව්වත් ගන්න බෑ පස්සට. හරි. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. අපි මේ කරන පුහුණුවේදී හැමදාම මේක ඉදිරියටම තමයි යන්නේ. පස්සට යන්න වගේ හේතු වෙන්නේ, හිර වෙන්නේ අන්න අර සැක කිරීමම තමයි. විශ්වාසය නෑ, පැහැදීම නෑ මේක පිළිබඳ. හිතනවා මේ අවුලක් වෙලා කියලා. නෑ, ඇත්තටම අර අනාකූල විදියට ගලාගෙන ගියපු ප්‍රවාහය ආකූල වෙනවා. නිකන් හොඳට නිකන් හිතට හිතලා කල්පනා කරලා සැලසුම් කරලා වැඩ කරපු කට්ටියගේ සැලසුම් ඔක්කොම අවුල් වෙලා යනවා. අර විදියට හිතන්න කල්පනා කරන්න බැරි වෙනවා. වෙනදා සියුම් දේවල් පවා මතකේට ගියපු කට්ටියට ඕන දැන් තේරෙනවා නිකන් ඉස්සලා යනවා වගේ කියලා. මේවා මතකේට හරියට ග්‍රහණය වෙන්නේ නැහැ වගේ කියලා. ඊට පස්සේ වෙනදා බොහොම දෙයකට අවධානය දීලා ඒකෙම බැසගෙන වැඩ කරන්න පුළුවන් ගුණාංග තිබුණත් අන්න දැන් ඔටිස්ටික් ගති මතුවෙලා එනවා. හරි. ඉතින් ඔහොම එනකොට කෙනෙක් හිතනවා මේ සැක කරන්න හේතු කාරණා තියෙනවා. මේ පුහුණුව වැරදිලා වගේ. නමුත් තේරුම් ගත යුත්තේ තමයි ඔන්න ඔය ස්ථාවරව පදනමක් විදිහට තිබුණු මේ මමයාගේ දියවීමක් කියලා අපිට කිව්ව හැකි. ඒ විදිහේ අස්ථාවර වීමක් කියලා කිව්ව හැකි. අර ලෝක සම්මත දේවල් වලට ගැලපෙන්නේ නැහැ. ලෝක සම්මතයට අනුව මේ විදිහට මතක තියෙන්න ඕනේ. ලෝක සම්මතයට අනුව මෙන්න මේ විදිහට සැලසුම් කරන්න ඕනේ. ලෝක සම්මතයට අනුව මෙන්න මේ ආකාරයේ පිළිවෙලට මේ වැඩේ වෙන්න ඕනේ කියලා ඔහොමනේ ඒ මතවාද තියෙන්නේ. නමුත් ඒ මතවාදවලට අනුව නම් අපි ෆේල් වගේ තමයි. මේ විදිහට මතක හිටින්නේ නැහැ, මේ විදිහට පිළිවෙල නැහැ, මේ විදිහට අවධානය නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් ඔය වටිනා කියන ගුණාංග විදිහට හඳුන්වන ඔය ලෝක සම්මත ගුණාංග විදිහට හඳුන්වන දේවල් අන තමුන්වම වෙහෙසෝ ගැනීමක් තමයි. එහෙම නැතුව වැඩ කරනවාම නෙමෙයි නිකන් අර හිත කල්පනා කර කර ඉන්නවා. ආතතියක් හදාගෙන කල් ගෙවනවා. අන්නේ ආතතිය තමයි මේ කට්ටිය මේ වැඩ කරා කියලා අඳුනගෙන තියෙන්නේ. ඒ හොඳට ආතතියක් තියෙනවා නම් හොඳට වැඩ කරා වගේ. හොඳට තමුන්ව වෙහෙසෝ ගත්තා නම් හොඳ ඵලදායි දවසක් වගේ. ඔහොම තමයි ඔය ලෝක සම්මත හඳුනා ගැනීම තියෙන්නේ. ඔෆිස් එකක වැඩ කරන වෙලාව ගන්නකො ඔය වෙලාවේදී ප්‍රයෝජනවත් වැඩක් කරපු වේලාව සහ නිකාං ආතතියක් හදාගෙන තමුන්ව වෙහෙසෝ ගත්ත වෙලාව සංසන්දනය කරාම ඔය දවසකට පැය 8ක වැඩමුරයක් තිබුණාට ඕකෙන් වැඩි වෙලාවක් වැඩ කරන්නේ නැහැ. ඒකනේ දැන් ගෙදර ඉඳලා වැඩ කරන්නේ කියලා කියන්නේ බොහෝ දෙනෙක්ට. දැන් ඔෆිස් එකට ආවත් මූ ඔෆිස් එකේ ඉන්නේ උන් එක කියෝ කියෝ ඉන්නවා නේද? උන්ගේ වෙලාවත් නාස්ති කරනවා. ඊට පස්සේ අරවා මේවා කකා බිබී එහෙම එහෙ ඇවිදිනවා. මෙතන තියෙන ලයිට් පුච්චනවා, කරන්ට් එක පුච්චනවා. හරි පාඩුයි. හරි පාඩු ඊට වැඩි කී හොඳයි කියන ඔයා ගෙදර ඉන්න. ඈ ගෙදර ඉඳලා වැඩ කරන්න මෙන්න මේ ටික කළා දෙන්න. ආවේ නැතුවට කමක් නැහැ. මෙන්න මේ ටික කළා දුන්න නම් ඇති. හරි එහෙම කියන්නේ හේතුව මොකක්ද දන්න? වැඩි වැඩියෙන් මේ ඉන්නේ නිකන් මේ ආතතියක් හදා ගැනීම තමයි වැඩ කරනවා කියලා හිතන්නේ. තමුන්ව වෙහෙසෝ ගැනීම තමයි වැඩ කරනවා කියලා හිතන්නේ. නමුත් ඊට වැඩි වෙනස් ආකාරයකට වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක මේ ශාසනයේ දිහාවට හැරිච්ච හැකියාවක්. මේ පුහුණුව දිහාවට හැරිච්ච හැකියාවක්. නමුත් ඒ හැකියාව ඒ සමබරතාවය අපි තාම අඳුනගෙන නැහැ. අඳුනගෙන නැහැ. ඒක අඳුනගන්නේ යම්කිසි කාලයක් යනව ඇත්තට. මුලදී ඒක නිකන් සැක සංකා සඳහා මේ මොකද්දෝ අස්පෙක්ට් එකක් යාගෙන ඉනවා කියලා හිතීම සඳහා හේතු වෙන්න පුළුවන්. මොකද අර වියවුලක්නේ මතුවලා එන්නේ. වියවුල මතුවලා එනකොට මුලින් කොහොමත් ඒකේ සමබරතාවයක් හදාගන්න අමාරුයි. ඒතොර කෙනෙක් සැක කරනවා. මට දැන් ඉස්සර වගේ ඉස්සර තරම් ස්මාර්ට් නෑ වගේ කියලා හිතෙන්න පුළුවන් ඇත්තට. නිකන් මටත් එහෙම හිතෙනවා නිකන් මොඩ කමක් වර්ධනය වෙලාද මන් දාප්පා කියලා නේද මේක කරන්න ගිහිල්ලා. මොකද ඒ දවස්වල ජොබ් එක එහෙම කරන දවස්වල බලන්න ඕනේ නිකන් ආයේ නිකන් කරන්න පුළුවන් නිකන් නියමෙටම නිකන් ආයේ නිකන් බටර් පෙත්ත කැපුවා වගේ වැඩේ. දැන් කරත් නිකන් එහෙම මෙහෙම ගහලා දානවා මිසක් හරියට අර විදියට කෙරෙන්නේ නැහැ. ඉස්තර තරම් සැලසුම් කෙරෙන්නේත් නැහැ. මම ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එකකත් සෑහෙන කාලයක් වැඩ කරා. ERP ප්ලෑනින්. ඈ මේ එච්චරට ප්ලෑන් කරලා පුරුදුයි මට. හැබැයි දැන් සැලසුම් වෙන්නේත් නැහැ. එතකොට හිතෙනවා නිකන් මේක නිකන් මෝඩ කමද්දෝ මේ වර්ධනය වෙලා තියෙන්නේ කියලා. නේද? ඉස්සර තරම් ස්මාර්ට් නැද්දෝ කියලා හිතෙනවා. නමුත් ඒ ලෝක සම්මත ස්මාර්ට් කතාව වෙනුවට මේ දහමට අනුකූල ප්‍රඥාවක් අපි තුල වඩා ගන්න පුළුවන්. ඒ ප්‍රඥාව තුළිනුත් වැඩ කෙරෙනවා. වැඩ කරාට මොකද අර ඉස්තර තරම් අනුපිළිවෙලට ක්‍රමානුකූලව නොවුනත් මේ going with the flow කියන්නේ නිකන් අර යන වැල යන පැත්තට මැස්ස ගහගෙන යන්න පුළුවන් හැකියාව. ඒක තියෙනවා. ඒක මතුවෙනවා. ඒ සමබරතාවය අඳුන ගන්න පුළුවන්. ඒකට යම් කාලයක් දිය යුතුයි. අර විදියට අර පරිවර්තන අවධියක ඉන්න යෝගාවචරීන් මේ අලුත් බැලන්ස් එක අඳුර ගන්න ඕනේ. මේ අලුත් බැලන්ස් එක අඳුර ගන්න කාලයක් යනවා. හරිද? අන්න ඒ අඳුරගෙන ඒක හදාගත්තට පස්සේ තේරෙනවා අන්න කලින්ට වැඩිය ආතතියක් නැතුව වැඩ කෙරෙනවා. කලින්ට වැඩිය සැලසුම් නැතුව වැඩ කෙරෙනවා. කලින්ට වැඩිය ඵලදායි විදියට වැඩ කෙරෙනවා. අන්න ඒ බැලන්ස් එකේ සමබරතාවය හදාගන්න යම් කිසි අනුග්‍රහයක් ඉතින් කරන්න වෙනවා. යම් කාලයක් දෙන්න වෙනවා. හරි? දීලා බැලුවොත් තේරෙනවා මේ දවස්වල මේ වැඩ කරනවා කියලා හිතුවට මොකද ආතතියක් තමයි වැඩිපුරම තිවිලා තියෙන්නේ. ඒ දවස්වල තමුන්වම වෙහෙසෝ ගැනීමක් තමයි කරලා තියෙන්නේ. නමුත් තාමත් වැඩ කරනවා. හැබැයි එහෙම ආතතියක්වත් ඔය මහා සැලසුම්වත් නැතුව අන්න අවශ්‍ය දේ සිද්ධ කරන්න පුළුවන්. ක්‍රමානුකූලව ඒ දේ කරගෙන යන්න පුළුවන්. අන්න අර කෙඔස් වල එහෙම නැත්නම් අර වියවුලේ අමුතු බැලන්ස් එකක් පවත්වන හැකියාවක් ටික ටික දියුණු වෙනවා. දියුණු වෙනවා. අන්න වෙනදාට වැඩිය ගහයෝගෙත් හඳුන ගන්න පුළුවන්. නේද? අර දෙයක් වෙන කාලයක් තියෙනවනේ. ඒ අපිට උමනාවට අපිට තදියම තියුණ පමණින් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් අපේ පැත්තෙනුත් ක්‍රියාත්මක වෙනවා වගේම අර වටපිටාවේ බැලන්ස් එකකුත් සමග තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. නේද? අන්න ඒ ග්‍රහයෝගය, ඒ කාලය හඳුන ගැනීමේ හැකියාවකුත් මතුවෙලා එනවා. ඒක හඳුනගෙන කරගෙන යනකොට තේරෙනවා අන්න පොඩි ටච් එකක් දීපු ගමන් දන්නේම නැතුව වැඩේ සිද්ධ වෙලත් ඉවරයි. සිද්ධ වෙලත් ඉවරයි. අන්න ඒ විදිහේ හැකියාවක් තමයි අර නිකන් අර ඩයනමික් බැලන්ස් එකක් තියෙන්නේ. අර ඉස්සර නිකන් අර බුල්සායි එකකට ඉලක්කයකට තිබ්බා වගේ නෙමෙයි, දැන් පනින සතාට වෙඩි තියෙන ශිල්පයක්. හරි, ඒක එකපාරට අහු නොවුනත් අන්න තේරෙනවා පහු වෙනකොට ඒ හැකියාව දියුළු වෙනා එනවා කියලා. අර විදියට කෙනෙක් සැක කරත් කාලයක් තිස්සේ මේ හිත පහදවාගෙන කරගෙන යනකොට අන්න තේරෙනවා දැන් අමුතු බැලන්ස් එකක්, අලුත් බැලන්ස් එකක් මතුවෙලා එනවා. අර ලෝක සම්මත ස්මාර්ට් ගතිය නම් නොවෙන්න පුළුවන්. හැබැයි මේ දහමට අනුකූල, මේ ප්‍රඥාවට බර, විස්ඩම් පැත්තට බර අලුත් බැලන්ස් එකක් හැදෙනවා. ඒක අවශ්‍යයි. අපි අර සමබරතාවයෙම පැවැත්වුවොත් අපේ වෙනසක් වෙලා නැහැනේ. නෑ, ඒක වෙනුවට වෙනස් විදිහක, අලුත් විදිහක වැඩ කරන ශිල්පයක්, වෙනස් විදිහක, අලුත් විදිහක බැලන්ස් එකක් අපිට හදාගන්න පුළුවන්. ඒක අර වගේ ආතතිගත ස්වභාවයක්වත්, වෙහෙසෝන ස්වභාවයක්වත්, අච්චර ශක්තිය වැය කරන ස්වභාවයක්වත් නැහැ. ඒ වෙනුවට අන්න සුදුසු වෙලාවේදී සුදුසු ක්‍රමවේදෙට වැඩ කරගෙන යන්න පුළුවන් හැකියාවක් දියුණු වෙනවා. අන්න ඒ විදිහ හැකියාවක් තුළ කෙනෙක්ට දකින්න පුළුවන් වෙනදාට වැඩිය බොහොම විවේක හිතක් මතුවෙලා එනවා. වෙනදා වගේ දුක් ගන්න බැරි හිතක් මතුවෙලා එනවා. වෙනදා දෙයක් අහම පැය ගණන් කල්පනා කරලා, සති ගණන් වෙහෙසිලා කල් ගෙවුවට මොකද, දැන් ඒ විදිහේ දේවල් හිතට දරන්නේ නැහැ, රඳන්නේ නැහැ. ප්‍රශ්න මතු නොවෙනව නෙමෙයි, ප්‍රශ්න මතු වෙනවා. ඒ වුණාට ඒ ප්‍රශ්න ඉස්සර තරම් හිතට දුක් දෙන්නේ නැහැ. දුක් ගන්නෙ නැති හිතක් ටිකෙන් ටික මතුවෙලා එන බව දකින්න පුළුවන්. හරිද? ලොකු ප්‍රශ්නයක් අරගෙන මේක නම් නිකන් බරපතල ප්‍රශ්නයක් කියලා හිතන්න ගත්තට මොකද, ඊළඟ මොහොතේදී මොකද්ද කියලා මතකත් නැහැ ප්‍රශ්නේ. හරිද? ඒ කෙනෙක් එක්ක වලියක් දාගෙන මූත් එක්ක නම් ගේමක් කෝල් කරගන්න ඕනේ කියලා ඒකව අල්ලගෙන කල්පනා කරාට තරහ ගත්තට මොකද, ටිකක් කළා යනකොට ඌවත් අමතක වෙලා ගිහිල්ලා. එහෙම නෙමෙයිනේ ඔය හිත වැඩ කරේ. ප්‍රශ්නයක් අහම ප්‍රශ්නේම අල්ලගෙන 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 ඉන්නවා දවස් ගණන්. කෙනෙක් එක්ක තරහ ගියාම ඒකවම අල්ලගෙන අල්ලගෙන ඉන්නවා සති ගණන්. එහෙමනේ තිබුණේ. නමුත් ඒ වෙනුවට අර දේවල් අතහරින, දුක් නොගන්න හිතක් ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. ඉතින් ඒක තමයි අග්‍රම ප්‍රතිඵලය. අග්‍ර පැහැදීමක් නිසා ලැබුණු අග්‍රම ප්‍රතිඵලය කෙනෙක් අන ජීවිතේ කරන්න තියෙන කලයුත්ත. එහෙම නැත්නම් තමුන්ට ලබා ගන්න පුළුවන් ඉහළම සැනසීම කෙනෙක් හොයාගත්තා, ලබා ගත්තා. ඒ සඳහා අපි අපිත් උත්සාහවන්ත වෙමු. ඒ විදිහ උත්සාහයක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දින අපට ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් පැවැත්වු ගෞරවනීය ධම්මකසල් ස්වාමීන් වහන්සේටත්, ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත්, අප සියලු දෙනාටත් උතුම් නිර්වාණ අවබෝධ කර ගැනීමට මෙම පෙන හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. උපාලි
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛී හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදං.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්වේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්ති.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු. අභිවාදන සීලස අනිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තා දිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
සබත්තේ හැම දෙනාටම තෙරුවන් සරණයි.